සදහම් සාකච්ඡාවක කරන ලද පටිගත කිරීමක ඉදිරිපත් කරන ලබන මේ සදහම් කරුණු අපි ඔබ වෙත මේ ආකාරයෙන් ගෙන එනවා. ඔබගේ දැනුවත් වීම පිණිස කුමද්ද බුදුරණාහි විසින් දේශනා කොට වදාළේ තමගේ ශ්‍රාවකයන් උදෙසා කියන කාරණාවන්. එසේනම් ඔබ වෙත මේ ආකාරයෙන් මේ කොටස් වශයෙන් ගෙනෙනු ලබන මේ සදහම් කතාව ඔබ අසන්න, අහලා ඔබ දරා ගන්න ඔබේ ආයුතු කෝණය, ඔබ ගමන් කළ යුතු දිශාව කුමද්ද කියන එක ඔබ වටහා ගන්න. මෙම සදහම් කතාවන් තුලදී ඉදිරිපත් කරන ලබන සූත්‍ර දේශනාවන් ඔබ වෙත ලබා ගැනීම සඳහා kusalassupasampada.com කියලා ඉංග්‍රීසි අකුරෙන් එක දිගටම ටයිප් කරලා kusalassupasampada නමින් පෙන්වා දී තිබෙන අන්තර්ජාලයට පැමිණිලා ඒ සදහම් ග්‍රන්ථ PDF සහ නොඑක ආකාරයෙන් සකසනු ලැබූ දහම් ග්‍රන්ථයන් ඒ සූත්‍ර පොත් වහන්සේලා ඔබට ලබා ගන්න පුළුවන්. ඒක නොමිලේ ලබා ගැනීම සඳහා සකසපු ධර්ම දාණය සඳහාම සකසනු ලැබූ නොමිලේ භාගත කර රැගත හැකි අන්තර්ජාලයක්. ඒ තුලින් ඔබට සරල සිංහල භාෂාවෙන් මහමෙවුනාවේ දැක්වෙන සූත්‍ර පොත් වහන්සේලා, ඒ වගේම පාලි සිංහල සහිත බුද්ධ ජයන්ති පොත් වහන්සේලා, ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වෙන සූත්‍ර පොත් වහන්සේලා, පාලි ඉංග්‍රීසි සහිත එම සූත්‍ර පොත් වහන්සේලා ඔබට ලබාගත හැකි, ඔබට අවශ්‍ය ආකාරයෙන් ලබා ගන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා. kusalassupasampada.com කියන අන්තර්ජාලයට පැමිණියාම ඔබට පුළුවන් Android දුරකථන සඳහා සහ පරිගණක ලැප්ටොප් ආදී දේ සඳහා සකසපු ඇප් දෙකක් තිබෙනවා. MMS කියන ඇප් එක Android දුරකථන සඳහා ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒකට data අවශ්‍ය වෙන්නේ. පාලි සිංහල සහිත සූත්‍ර දේශනාව මහමෙවුනාවේ සරල සිංහල සූත්‍ර පිටකය තුලින් සකසපු ඇප් එකක්. ඒ වගේම පරිගණක සඳහා සකසන ලැබූ එම PC කියන ඒ ඇප් එකත් ඔබට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. data අවශ්‍ය නොවන සැකසුමක් තමයි ඒදී තිබෙන්නේ. ඒකත් ඔබට දැනුවත් කරමින් ඔබේ වෙත පැමිණ එම සූත්‍ර දේශනාවන් PDF ඒ සූත්‍ර පොත් වහන්සේලා ලබා ගන්න කියලා නොමිලේ භාගත කරගන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා.
මට තේරෙන්නේ නැහැ ඒක පහදලා දෙන්න. අපි දැනගත්ත දේ අපි අදහන නම් මොකක්ද තේරෙන්නේ නැවද කියන්නේ.
ඔව්, ඒ කියන්නේ අම්මලා දරුවෙකුට දෙයක් කියලා දෙද්දී ඒ දරුවාන කොහෙද ඔක තුනේ කවුද කිව්වෝ අවවාදයක් දෙනවා.
ඔව්.
ඒතර අම්මා මේ බාගතුනහසේ විනේ අපිට තියෙනවා ශික්ෂාපදයක්. පාචිත්‍ය පාළි කියන පොත් වහන්සේගේ. එතන තියෙනවා මේ යම් භික්ෂුවකට අපිට පවා යම් භික්ෂුවකට මේ විනය ශික්ෂාපදයක. විනය කියන්නේ ඒ කියන්නේ අකුසලයක් වෙනවා. ඒකට ඒක නොවෙන්න පණෝපු හික්මෙන්න පණෝපු නීති තියෙනවා. ශික්ෂාපද කියන්නේ සික්කාපදං කියන්නේ නීති අපිට. ඒකට ඒ හික්මීම් පිණිස පණෝපු නීති අපිට තියෙනවා. ඒකට ඒ නීතියකින් පවා දැන් මම තවත් භික්ෂුවකට වැරද්දක් දැකලා කියනවනම් බාගතුනාසේ පණවල තියෙනවා අපිට විශේෂයෙන් පැවිද්දොනේ සිල්පදයකින්. ඒ කියන්නේ නීතියක් පණවල තියෙනවා අපිට ඇවතක් ඒ විදිහ නොකරොත් යම් කෙනෙකුට චෝදනා කරනවනම් යම් කෙනෙකුට වරදක් පෙන්වලා දෙනවනම් අපිට ඒකාන්තයෙන් දැනගන්න කියනවා. ඒකේ නිදාන කතාව දැනගන්න කියනවා. ඒ කියන්නේ ඒ කතාවේ නිදානේ ඒ අපි දැන් අපි කියමු ප්‍රාණඝාතය කරන්න එපා. කෙනෙක් සතෙන් මරනවා. අපි කෙනෙකුට ඒක කරන්න එපා. අපි මේ පැවිද්ද අතරේ. විචුව මේ සයිනස ඕක වැරදි ඕක කරන්න එපා. ඕක ඇවතක්. පචිත ඇවතක්. එතකොට බුදුරජාණන් කියනවා එහෙම සිහිය උපද්දවන කලින් අපි දැනගන්න කියනවා බාගතුනාසේ කොතෙන්ද ඕක පැනෙන්නේ? කොයි ස්ථානයේද? මොකද්ද ඒ ස්ථානයේ සිදුවුනේ? ඒ සිදුවීම සමග පණවපු ශික්ෂාපදේ කතාව දැනගන්න කියනවා. කතාව දැනගෙන දන්නවනම් විතරක් නිදාන කතාව ප්‍රඥප්තිය කියන්නේ පැනවපු නීතිය. ওই ටික දන්නවනම් විතරක් තවත් භික්ෂුවකට හෝ තව කාට හරි චෝදනා කරන්න කියනවා. දැනගෙන හේතු සහිතව ඇවත් වෙන හැටි, ඇවතෙන් නැගී සිටින හැටි ආදි වශයෙන් දැනගෙන වරද, ඇවත කියන්නේ වරද. එතකොට මේ අපි වුණත් තව කාට හරි වරදක් විදිහට පෙන්වලා දෙනවනම් අපි ඉස්සෙල්ල එක දැනගෙනයි කතා කරන්නේ. ඒතර අම්මලාගේ තියෙන අද බොහෝ ලෝකයාගේ තියෙන අඩුපාඩුව තමයි මොකද්ද? බුද්ධ දේශනාව දන්නේ නැහැ. බුද්ධ දේශනාව නොදැන අපි කියලාද අපි කියනවා මෙහෙම වුණා නේද? මෙහෙම වුණා කියලා. ඉතින් එතන පොඩි ගැටලුව කාගේද? අපේ, තමන්ගේ. එතකොට බාගතුනස වෙනේ මොකක්ද? බාගතුනස වෙනේ උදේ තමයි මම දැන් කිව්වේ. එතකොට ඔයාලා ඒක දන්නේ නැහැ. හේතුව සූත්‍ර විනය හදාරපු නැති නිසා. ඔයාලට ගිහියට භික්ෂුවර කෙලින්ම චෝදනා කරන්න පුළුවන්. භික්ෂුවක් අංග 8කින් කුමන ආකාරයකින් වැරදි කරනවද? අංග 8ක් තියෙනවා. තව කාරණා එහෙම 8ක් තියෙනවා. ගිහි ඕනම කෙනෙකුට ගිහි සැබෑ උපාසිකාවකගේ උපාසික උපාසකයෙකුට දහම් විනය දාන්න කෙලිම චෝදනා කරන්න පුළුවන්. චෝදනා කරනවා කියන්නේ කෙලිම කියන්න පුළුවන්. අයිනසෝක වැරදි නේද? බුදු වාගිතුනසෝක පැනෙන්නේ නැහැ කියලා කෙලිම චෝදනා කරන්න පුළුවන් කියනවා. හොඳයි අතීතේ නම් එහෙම අයට දානයක් ලැබුණේ නැහැ. දේවදත්තයා ගෙවල් වල ගිහින් ඉල්ල ඉල්ල කෑවා. මට මේක දෙන්න කියලා දානි දුන්නේ නැහැ එදා. සැබෑ උපාසක උපාසිකාවට. බුදුන්ගේ සසුන වගේ සසුනක් හදන්න හදපු පළවෙනි පාපී පුද්දි භික්ෂුව. භික්ෂුව නාම මාත්‍රේ. දාන ටිකවත් ලැබුණේ නැහැ. අජාසත්තරතුමා රවට්ටගත්තා ඉරිදී පාතිහාරයක් පාලා. ඒ සතරින් ධානයේ සමවැදිලි උපදින ඉරිදියක් ශ්‍රේෂ්ඨයි. ඒ පුතුජන ඒ ඉරිදී උපදවගත්ත නමුත් එතෙන්ද යා අධික මමත්වයට ඇවිල්ලා මාන්නයට ඇවිල්ලා එයා මොකද කරේ? රජාසත්ත පොළඹගෙන ඒ කතාව මෙතන මම කියන්නේ නැහැ. තාත්තවත් අජාසත්ත මරලා ඒ විදිහට යා ඒ දහම් කියලා මම බුදුරජ මරලා බුදුසසුනේ රජතුමා වෙන්න ඔයා තමගේ තාත්ත මරලා මගදී රජ වෙන්න කියලා ඒක තමයි සාරාංශය. එහෙම වෙච්ච අවස්ථාවක් තුන. එතකොට ඒ වගේ අන්න එහෙම ඒ සිද්ධීන් පස්සේ ඒ සංඛ්‍යා ભેද කරානේ. සංඝ ભેදේ මේ අපේ බුදුසසුනේ පිරිස බිඳවපු පළවෙනි තැන. සංඝ ભેදේ කියන්නේ සිංහලෙන් සංඝ කියන්නේ පිරිස, ભેදෝ කියන්නේ බිඳීම. ඒ කියන්නේ පිරිස බිඳවන්න හදපු පළවෙනිම තැන. ධර්මයේ වගේ ධර්මයක්, විනය වගේ විනයක් පණවන්න හදපු පළවෙනි පාපී භික්ෂුව තමයි දේවදත්ත. නාම මාත්‍රිකයක් භික්ෂුවක් නෙවෙයි බුදුසසුනේ. බුදුසසුනේ නමින් හිටපු පළවෙනි ආරම්භකම ක්‍රියාවලිය පටන් ගත්ත පාපී තැනත්තා. අද නිරේ අවීචේ ඉපදිලා කල්පස්සායි පැසවනවා. නිරේ, මහා නිරේ. ඉන්නෙම්ම කැකෑරෙන නිරය, මහා නිරේ. එතකොට මේ මතක තියාගන්න හොඳේ. එතකොට එහෙමනම් ඒ පිරිස බින්දෙන්න හේතුව තමයි මොකද්ද? දහම් විනය දැනගෙන හිටියයි මොකද කළේ? ඒ බින්දු බින්දි බින්දෝ දේවදත්තට දාණ්ඩිකවත් දුන්නේ නැහැ. චෝදනා කළා ගියයි පවා. ඒ පිරිසට චෝදනා කළා. කෝකාලිකලට ඒ අයට කටමෝරක තිස්සලට එහෙම ඒ පිරිසට දානෙව ලැබුණේ නැහැ. ඒකයි මම කිව්වේ දහම් විනය දැනගෙන නැති එකයි අද අපේ සමාජයේ අංක එකේ ප්‍රබල ප්‍රශ්නය. මේ බෞද්ධ ජනතාව, බෞද්ධ නාමය තුල ජීවත් වෙන ජනතාව බාගිතුනාසික දහම් විනය හදාරලා නැහැ. කියන හාමුදුරලා දහම් විනය මේකයි කියලා දෙන සාමිනාසෙලා වනවාසී හොයවා, ග්‍රාමවාසී හොයවා, පන්සල්වාසී අපි වගේ හුදකලා කුටිවල ඉන්න අය හරි වේවා මේ සමාජයට මේ සූත්‍ර විනය ඉස්මතු කරේ නැහැ. තමන්ගේ අවබෝධය, තමන්ගේ පොත, තමන්ගේ දේ කියව ගන්න කියලා සමාජයෙන් ව්‍යාප්ත කළා. හැබැයි සූත්‍ර දේශනාව, සූත්‍ර විනය කියව ගන්න කියලා මිනිසුන්ට ඒකාන්තයෙන් පැනවුණා නම් අපිට අපේ පන්සලෙන්, අපේ ආරාණ්‍යෙන් එදා ඉඳන් පොඩි කාලේ ඉඳන් අපිට ඇහුණා නම් බල අනිවාර්යෙන් ගෙවල් වල සූත්‍ර පොත් අහසලා විනය පොත් තියාගනින් ගණින් කියලා අපිට පැවරුවා. එක එක පාන්දුරලගේ පොත් නම් ඕන තරම් ගොඩ ගැහිලා තියෙනවා. එක එකයි ආරාණ්‍ය කියයි, අසපු කියයි, පන්සල් කියයි, උදකලා කුටි කියයි, එක එක පාන්දුරලිය පොත්, ගිහිවලිය පොත් ගොඩ ගැහිලා තියෙනවා. හැබැයි සූත්‍ර විනය පොත් අහසලා වැඩ ඉන්නේ කොහෙද කියලා කියන්නේ? තමන් දැනගන්න ඕන මොකද්ද එහෙනම්? බුද්ධ දේශනාව. කාට හරි බුද්ධ දේශනාවෙන් දෙයක් කියනවනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව, ඒ උතුම් ධර්මයේ දැනගන්න. භාග්‍යතුන් වහන්සේ මේ කාරණා ගැන මොකද්ද කියලා තියෙන්නේ? දේශනා කළා තියෙන්නේ, පණවල තියෙන්නේ. අන්න ඒ පණවපු දේ, ඒ දේශනා කරපු දේ දැනගෙන තව කාට හරි කියන්න. එතකොට පිළිගන්න ඕන පිළිගනි. පිළිගත්තොත් ඒක විශාල කුසලයක්. කියන්නේ තථාගත සම්මා සම්බුදුරේගේ දහම් පදයකට යටත් වෙනවනම් ඒකේ භාග්‍යතුන් වහන්සේ මේක කරන්න එපා. මේක අකුසල්, මේක වරද සහිතයි, මේක දොස් සහිතයි. මේවා ඔයාට අයහපත පිණිස හේතු වෙනවා ඔබලාට කියලා පණවල තියෙනවනම් ඒව කවුරු හරි කරනවනම් ඒකාන්තයෙන් මේ දේ සිදු වෙනවමයි. මෙලෝ හෝ පරලෝ ඒකාන්තයෙන් මේකේ දුක් විපාකේ විඳිනවමයි. එතකොට ඒ තථාගතයන් වහන්සේ කෙනෙක් ඒ මහා වූ අප්‍රමාණ අනුකම්පාවකින් තමයි මේ දේවල් පණවල තියෙන්නේ. එතකොට මේ පණවපු දේ ගැන දැනගන්න, දැනගෙන කවුරු හරි දෙයක් දහමෙන් අවවාද කරනවනම් ඒකට යටත් වෙන්න. මොකද මේ සල්ප ජීවිතයක් අපිට තියෙන්නේ. ඇත්තට මේ ආයුෂය 80ක් 60ක් ජීවත් වෙන අපි 70ක් 80ක් 90ක් 100ක් ජීවත් වෙන පරම කොට අපි මේ ආයුෂයේ 100ක් කියන්නේ බොහොම සල්ප කාලයක්. දැන්ටම භාගයක් සමහර අය ගෙවල ඉවරයි. සමහර අය කාලක් ගෙවල ඉවරයි. ඒ නිසා මතක තියාගන්න මේ පුළුවන් නම් මේ ලැබිච්ච අප්‍රමාණ දුර්ලභ අවස්ථාවක් තථාගත සම්මා සම්බුදුරේ ලෝකේ ඉපදිච්ච කාලයේ ඒ උත්තරීතර බුද්ධ ශාසනේ තවම තියෙනවා. හැබැයි පන්සලේවත්, ආරණ්‍යවත්, මේ ගල් වෙනකවත්, කුටියකවත්, ආරණ්‍ය හාමුදුරුවෝ චීවරේවත්, තට්ටේවත්, පාත්තරේවත් නෙවෙයි බුද්ධ ශාසනේ, බුද්ධානුශාසනාව කියන්නේ. මොකද්ද බුද්ධානුශාසනාව කියන්නේ? මම දැන් කිව්වේ ඔයාලට ඔච්චරලා මොකද්ද? තථාගතයන් වහන්සේ එදා ඒ සරක්තා ඥානෙ සාක්ෂාත් කළා. ඒ වසක් පොහේ දවසක ශ්‍රේෂ්ඨ ඒ අවබෝධය, ඒ බෝධිය ලැබපු ත්‍රිවිධ ස්ථානයේ බුද්ධගයාව කියන ශ්‍රේෂ්ඨ භූමිය ඒ නිරංජන නදී තීරයට ඉදිරියෙන් ඇසතු වෘක්ෂයක් යට ඒ තමන්ට ඒක උරුමයක් දුණු ඒ වෘක්ෂය අසල ඇසතු කියන ඒ වෘක්ෂ රාජයා යට ඒ වෙච්ච අසිරිම සිදුවීමක් දුන්නා. අන්න ඒ සිදුවීම දවසේ අවබෝධ කරගත් අවබෝධය තමයි මෙන්න මේ සූත්‍ර විනය පොත් අහසලා තුල අල්ප මාත්‍රයක් දේශනා කළේ. බාගතුනාසේ අවබෝධය ගැන උපමාවක් කියන දන්නා ඇති. ඇක්ටේරිය මහ වනාන්තරයක පෙන්වන සිංසපා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සිංසපා කියන ඒ සූත්‍රයේ එතෙන්දී පෙන්වනවා බාගතුනාසේ මේ ඇක්ටේරිය වනාන්තරයේ කොළහුරක් ගන්නවා බාගතුනාසේ අතට. මේ අතට මිටමලෝ ගන්නවා පොඩි කොළහුරක්. අරන් කියනවා පෙන්වන මහණෙනි මේ මෙන්න මේ අතරගත් අල්ප මාත්‍රය තරම් අවබෝධයක් තමයි ඔබලට දේශනා කළේ මගේ අවබෝධයෙන්. මගේ අවබෝධයේ මේ සරත් ඥානේ සාක්ෂාත් කරපු අවබෝධයේ මේ මුළු මහත් ඇක්ටේරිය වනාන්තරයේ යන්තා කොළ තිනද ඊට වඩා මහත් මහත් ඉතින් ඊට වඩා විශාලය කියනවා. නමුත් දේශනා කරපු ප්‍රමාණය මෙන්න මේ අතේ මේ අතේ තියෙන කොළ මිට තරම් සල්පය කියනවා. එතකොට සරයක්යන් වහන්සේ කෙනෙක් ඒ ශ්‍රේෂ්ඨ පතාගත සම්මා සම්බුදු පියන් වහන්සේ නමක් කරන අවබෝධය ඒක මිහිපිට වෙන කාටවත් තේරුම් ගන්න බෑ. හැබැයි ඒකෝ ඒ තේරුම් ගත යුතු කෝණේන අපිට තේරුම් ගන්න පරාසිකුත් තියෙනවා. අද විද්‍යාඥයෝ හොයන්නේ ඔය එක එක ලෝකේ එක එක විද්‍යාත්මක NASA ආයතන කියයි ජපානයේ වෙනම ආයතන තියෙන්නේ එක එකයි එක එක අරුත් අරුත් දේවල් හොයාගන්නේ අහසින් යන ඒවා එක්ක දුරම විදින මිසයිල් ඒවා ගනිනේ එක එක දේවල් අලුත් අලුත් ටෙක්නොලොජි තාක්ෂණය හොයනවා මේ සියල්ල බුදුරජාණන් වහන්සේ දන්නවා ඒවා ඒ අවබෝධයේ තුණට ඒවා අපිට දේශනා කළේ නැහැ අපිට තේරුම් ගන්න පුළුවන් කොටස තව තියෙනවා හැබැයි බුදුරජාණන් කිව්වේ මොකද්ද මේ මිටේ තියෙන්නේ මොකද්ද මේ අතර මිට මොළවගත්ත කොළ මිට තුල දේශනා කළේ කුමක්ද මේ අකුසලේ මේ අකුසලේ කියලා. ඒ කුසල අකුසලේ විභේදනයේ අකුසලේටයි ති අප්‍රමාණ කොටස් තව කියන්න තුණා. මේ චොපර් හොයා හදන හැටි, හොඳම මිසයිල් හදන හැටි ඒ සියල්ල බුදුරජාණන් වහන්සේලා දන්නවා. නමුත් ඒවා දුකෙන් නිදහස් වෙන්න අර්ථවත්ද? අන්න ඒ දුකෙන් නිදහස් වීම අර්ථවත් වෙන වචන ටික විතරයි. ඒකෙත් උපරිම වචන ටික දීලායි අපිට තථාගතයන් වහන්සේ පිරිනවන් පෑවේ. එතකොට අන්න ඒ දුකෙන් නිදහස් වෙන්න විතරක් හේතු වෙන ඒ අවබෝධයේ ඒ අපේ අපිට අවබෝධයක් ඇති කරගන්න හේතු වෙන සියලු වචන ටික මේ සූත්‍ර විනය පොත් වහන්සේලාගේ තියෙනවා. අන්නේ සූත්‍ර සහ විනය පොත් වහන්සේලා තුල ඒ තියෙන දහම මෙන්න මේ අර මිටමලෝ ගත්ත කොළ මිට එක මතක තියාගන්න. ඒ නිසා ඔබලා මේ භාග තුනසේගේ අවබෝධයෙන් හදාරන්න. බෞද්ධ නාමික ගෙවල් වල එක සූත්‍ර පොත් වහන්සේ නමක් නැහැ. හැබැයි ඒක හාමුදුරුවෝ ලියපු පොත්පත් නම් සමහර ගෙවල් වල ගොඩ ගැහිලා තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ දහම සූත්‍ර පොත අහසලා එක gederakවත් නැහැ මං කියන්නේ සාපේක්ෂව ඒ නිසා ඔබලා මතක තියාගන්න ඔබලා බෞද්ධයෝ නම් බෞද්ධ කියන නාමයට එන්න කැමති නම් නාම මාත්‍රයක් අත්හැරලා නේ අද මේ සිවුරු පොරවගෙන ඉන්න ඕන තරම් නේ හාමුදුරලා හැබැයි මේ ඕන තරම් පැවිද්ද හිටියට ඒ හැම පැවිද්දෙම බුද්ධ ශාසනයේ ඇයි නැහැ කියන්නේ කොහොමද ඔයාලා දවල් නැහැ කියනෝනම් හේතු සහිතව කතා කරන්න පුළුවන් වෙනවා එහෙම නැත්නම් මොකද්ද අපි දන්නේ නැහැ ඒ කාරණා විස්තර කරගන්න අපි දන්නේ නැහැ එච්චරයි කියන්න පුළුවන්. ඔයාල නෑ කියන්න එපා. නෑ කියනවනම් ඔයාලට පුළුවන් වෙන්න ඕන නෑ කියන්න පුළුවන් වෙච්ච හේතුව ඉඳන් කතා කරන්න. තේරුණා? ඒ නිසා බාහිරින් බලලා මතු පිටින් හොයන්න බෑ. සැබෑ බුද්ධ ශාසනයේද එයාලා ඉන්නේ නැත්නම් නාම මාත්‍රික බුද්ධ ශාසනයේද කියලා. ඒකත් මතක තියාගන්න. ඒ නිසා අපි දන්නේ නැහැ ගමේ පන්සලක ඉන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ අවබෝධය දරාගෙන සැබවින් මේ මාර්ගයට උත්සාහ කරන උත්සාහ වෙනා ඉන්න පුළුවන්. ඒක එහෙමයි ඉන්නවා. අපි දන්නවා අපි අසුරු කරලා තියෙනවා. හැබැයි මේ වනවාසය තුලත්, ග්‍රාමවාසය තුලත්, පන්සල් වාසීවත්, එතකොට හුදකලා කුටි මේ අපි වගේ හුදකලා කුටි වල තනින් තන ජීවත් වෙන. එක එක පදනම් වල නැගිටිලා පළාත, ඒ වගේ එක එක තැන් තැන් වල ඉන්න භික්ෂුන් වහන්සේලා කියන මේ සියලු අය පැවිද්දු. හැබැයි මේ පැවිද්දා බුද්ධ ශාසනයේ පැවිද්දද කියලා දරාගන්න කොහොමද දරාගන්නේ? මේ අය බුද්ධ ශාසනයේ පැවිද්දු නෙවෙයි, මේ අය බුද්ධ ශාසනයේ පැවිද්දු කියලා වාල්ට තියෙන මෙන්න මොකක්ද? සූත්‍ර පොත් අහසලා කියවලා තියෙනවනම් විනය පොත් අහසලා සුරු කළා තියෙනවනම් ඒ ඇයට මෙන්න මෙහෙම කරන කාලෙකින් සැබෑ පැවිද්ද කවුද නැද්ද කවුද කියලා පටස් ගාලා එයාලට කියන්න පුළුවන්. ඒක මේ පැවිද්දු දෙයක් කියලා දෙන්න ඕනේ නැහැ. එතකොට මතක තියාගන්න අපි බෞද්ධයෝ වෙනනම් නේ නාම මාත්‍රය ඇත්තරලා බුද්ධ ශාසනය කියන වචනේ අර්ථය මොකක්ද? ඔකේ බුද්ධ ශාසනය කියන්නේ මොකටද? ඔය ටිකට නෙවෙයි. චෛත්‍යයටවත් භෝගහටවත් ඒවට නෙවෙයි බුද්ධ ශාසනය කියන්නේ. දවාලේ තන් ඉන්නේ හැම වෙන්නේ නැතිනේ. පන්සිල් පද පහටවත් නෙවෙයි බුද්ධ ශාසනය කියන්නේ. මොකද මේ එක එක ආගම් වල බුද්ධ ශාසනයෙන් බැහැරුණු ධර්මයන් කිනුත් ඒ පන්සිල් පද පහ තියෙනවා. පැහැදිලිද? මොකද්ද බුද්ධ ශාසනය? මං කිව්ව සින්සපා සූත්‍රය රැට්ටේරියාව නැතර උපමාව ගත්තේ. අන්න භාග්‍යතුන් හස පෙනුම මොකද්ද? එදා ඒ නේරංජන ඒ නදී තීරෙන් ඉදිරියේ ඒ බුද්ධ ගයාවේ ස්ථානය ඒ අවබෝධයට පත් වුණු ශ්‍රේෂ්ඨ භූමිය ජම්බුද්වීපේ ඉන්දියාවේ ඒ උත්තරීතර භූමිය තුල ඇති කරගත් අවබෝධය තමයි මොකද්ද ඒ අවබෝධයෙන් අපිට කොළ මිටක් දේශනා කළානේ සර්වඥා ඥානෙ අප්‍රමාණයි සර්වඥ විශය අනන්තයි තවත් සම්මා සම්බුදුරේ රැෙන්න ඒක සාමාන්‍ය මිනිසෙකුට හිතන්නවත් බෑ සාරිපුත්‍රයන් අතරවත් හිතා ගන්නවත් බෑ මේ මනුෂ්‍යයන් අතර හිටපු ශ්‍රේෂ්ඨම භික්ෂුව අප්‍රමාණ මනස දිනු කරපු මනුෂ්‍යයන් අතර හිටපු යම්තාක් දෙවියන් මනුෂ්‍යයන් ඉන්නවනම් ඒ සියලු දෙවියන් මිනිසුන් ඉක්මවා ගිහිපු ශ්‍රේෂ්ඨම බුද්ධිමත්ම සියලු විෂයන් පරතරයට දරා ගන්න පුළුවන් එකම එක මනසයි තුනේ ඒ තමයි සාරිපුත් උත්තමයාගේ මනස හරි මහා ප්‍රඥා උත්තමයා බුදුරණන් ඇසකට පස්සේ හිටපු යම්තාක් සමාධි ධ්‍යාන වලට සමවදිනවනම් ඒකේ පරම ගැඹුරට සමවදින්න පුළුවන් එකම එක කෙනා හිටියේ ඒ තමයි ඒ අග්‍ර ශ්‍රේෂ්ඨ අනුබුදු උත්තමයා සාරිපුත්ත මහා මුනිවරයා හරි ඒ ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට තථාගතයන් වහන්සේ ඇරෙන්න ඊට පහලින් හිටපු මේ මනුෂ්‍යපතේ දෙවියන් අතර දෙවියන් කුහම් කාමලෝකයේ සහ බ්‍රහ්මකායික දෙවිවරු යම් තාක් ඉන්නවනම් මේ ලෝක දසදහස ලෝක ධාතුල හරි ඒ සියලු දෙනාට වඩා අග්‍ර ශ්‍රේෂ්ඨම මනස තුනේ සාරිපුත් උත්තමයන් වහන්සේට එතකොට ඒ උත්තමයට සහ මේක ඉන්නවනම් අන්තිම යම් තාක් මේ අද වගේ කාලෙක හරි උපදින ශාවකේ සැබෑ ශාවකේ බිහි වෙනවනම් එයාගේ තුන පහත්ම බුද්ධි මට්ටමට ගැලපෙන්න කියන ඔන්න ඔය කෝණ දෙක අතරටයි තථාගතයන් වහන්සේලා අර කොළ මිටක් වූ ධර්මයේ දේශනා කළේ තේරුණාද මම කියපු කාරණාව යටමින්න බුද්ධි මට්ටමේ පහළම මතක ශක්තිය දරාගෙන මේ ගමන යන්න පුළුවන් කෙනාටත් ගැලපෙන්න සහ පරතර ඉන්න බුද්ධි මට්ටමින් ඉහළ උසස් කෙනෙක් ඉන්න ඔය අතර ඉන්න සාරිපුත්තයන් වහන්සේ ගිනා මම යට ඉන්න පුද්ගලයා ගැන දන්නේ නැහැ අන්න ඒ පුද්ගලයා කවදක හෝ බිහි වුණාද අතීතයේ හිටියද මන් දන්නේ නැහැ ඒ කෙනා මන් දන්නේ නැහැ තව අවුරුදු 10කින් දෙක බිහි වෙන්නේ කියලා ඒ පුද්ගලයා ඒ දෙදෙනා අතර තියෙන බුද්ධි මට්ටම ගැලපෙන්න අන්නර කොළමිට වූ බුද්ධ ශාසනය දේශනා කළා බුද්ධ ශාසනය කියන එකේ අර්ථය මොකද්ද අපි හැමදාම දන ගාතාවක් තියෙනවා මොකද්ද සබ්බ පාපස්සකරණං කුසල සුප සම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං එතකොට ඕක තමයි බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය භාගතුන් වහන්සේගේ අවබෝධයට අනුව දේශනා කරනු ලැබූ දේශනාව නැත්නම් විස්තරය දහං කතාවට ගොව බුද්ධ ශාසනය ධම්ම විනය මතක තියාගන්න බුද්ධ ශාසනය කියේ මොකද්ද ධම්ම විනය ධම්ම කියන කොටස තියෙනවා සූත්‍ර පොත් වහන්සේලා තුල විනය කියන කොටස තියෙනවා විනය පොත් වහන්සේලා තුල හරිද ධම්ම විනය මහාවග්ගපාලි පළවෙනි පොත දෙවෙනි පොත කියලා අපිට කොටස් දෙකක් තියෙනවා චුල්ලවග්ගපාලි 1 2 කියලා කොටස් දෙකක් තියෙනවා පොත් වහන්සේලා පාචිත්ත්‍යපාලි කියලා කොටසක් තියෙනවා පරාජිකාපාලි කියලා කොටසක් තියෙනවා මෙන්න මේ පොත් වහන්සේලා 6 නම කොටස් වශයෙන් කිව්වොත් 6 නම වර්ග වශයෙන් කිව්වොත් 4ක් මහාවග්ගපාලි චුල්ලවග්ගපාලි පාචිත්ත්‍යපාලි පරාජිකාපාලි කියන මෙන්න මේ පොත් වහන්සේලා 4 නම තුල විනය කියන තථාගත අනුශාසනාව බුද්ධ ශාසනයේ වැඩ ඉන්නවා මේ පොත් වහන්සේලා තුල එතකොට ධම්ම කියන කොටස
සූත්‍ර පොත් වහන්සේලා වශයෙන් කුද්දක නිකාය දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය සංයුත්ත නිකාය කියන මේ පොත් වහන්සේලා තුල පමණක් වැඩවෙසෙන ඒ තථාගතයන්සගේ අවබෝධය සඳහන් වෙන පිරිසිදුව පවතින සුපිරිසිදුව පවතිනා වූ මේ සූත්‍ර ඒ පොත් වහන්සේලා පමණක් ඇසුරු කරන්න එය සුපිරිසුදු දැනුමක් කරා යන්න මෙන්න මේ කියන සූත්‍ර සහ විනය කොටස් ටික පමණයි ඔබලට උපකාර වෙන්නේ කියලා ඔබලා මතක තියාගන්න. අපි ඔබ වෙත සූත්‍ර විනය දේශනාව හැදෑරිය යුතු ආකාරය ගැන නම්මන දහම් කතාවෙදී අපි ඔබට ඒ ඉදිරිපත් කළා.
නවංග සත්තු ශාසනය අංග 9කින් යුතු අනුශාසන ආකාරයේ ධම්ම විනය තුල පැනවෙනවා. මෙය සුත්ත වේයගේ වේදල්ලාදී පැනවෙන නවංග සත්තු ශාසනය ආකාර 9කින් යුතු තථාගතයන් වහන්සේ නැත්නම් මඟ පෙන්වන්න ශාස්ත්‍රවරයාගේ දේශනාව පෙන්වපු ආකාර 9ක් තිබුණා. නවංග සාතු ශාසනය කියන. එතකොට මෙන්න මේ අංග 9 ඔය සූත්‍ර විනය කියන පොත් වහන්සේලා දෙආකාරය තුල වැඩි ඉන්නවා. මෙන්න මේ ටිකට කිව්ව බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය මොකද්ද කියලා දුන්නේ? සබ්බ පාපස්ස අකරණ යම් තාක් මේ පවයි කියලා යමක් පනවල තියෙනවා නම් තථාගතයන් වහන්සේලා. මේක වැරදි, මේක දොස්සයිතයි, මේක කරන්න එපා, මේක අකුසල්. මේ ඔබට අයහපත පිණිස පවතින ආදි වශයෙන් පනවපු කොටසක් තියෙනවා. අන්න ඒකට කිව්ව පාපස්ස, සබ්බ පාපස්ස. සියලු ආකාර දුකට හේතු වෙන පාපය කියනවා සිංහලෙන් දුක. පාපී පාපී කියනවා පාලි පාප සිංහලෙන් අර්ථේ දුක. එතකොට දුකට හේතු වෙන යම්තාක් සබ්බ සියලු ආකාරයෙන්ම දුකට හේතු වෙන යමක් තිබේද බාගතුනස් දේශනා කළා. අන්න ඒක කරණන් කියන්නේ කරන්න, අකරණන් කියන්නේ ඒ කිරීමෙන් වෙන්නේ කරන්න එපා කිරිමෙන් වෙන්න හරි සබපාපසකරණ කුසලස්ස උපසම්පදා ඒ තථාගතයන් වහන්සේලා මේක නිදොස් මේක නිවැරදි මේක යහපත පිණිස හේතු වෙනවා මේක මෙලෝ පරලෝ සැපේ පිණිස පවතිනවා මේක කුසල් මේක නිවන පිණිස උපකාර වෙන ආදී වශයෙන් පනෝපු යම්තා අර කිව්වා වුණාංග ශාස්ත්‍ර ශාසනය තුල ධම්ම විනය කියන කොටසේ සූත්‍ර පොතන්සලා සහ විනය පොතන්සලා තුල වැඩ ඉන්න ඒ තථාගතයන්ගේ අනුශාසනාව දේශනාවේ පෙන්වලා තියෙනවා මේවා කුසල් මේවා කරන්න මේවා කිරීමෙන් ඔබට යහපතක් වෙනවා ඒකාන්තයෙන්ම සැපේ පිණිස හේතුන යහපතක් වෙනවා මෙලෝ පරලෝ ඒකාන්තයෙන් සැපේ පිණිස හේතුන ආදී වශයෙන් පනෝපු මේවා නිදොස් ආදී වශයෙන් පනෝපු කයෙන් කරන්න කියපු දේවල් වචනයෙන් කරන්න කියපු දේවල් මනසෙන් පිළිපදින්න කරන්න හික්මෙන්න කියපු දේවල් තියෙනවා මෙන්න මේවට කුවා කුසලස්ස උපසම්පදා ඒ කුසලයේ කියලා පනෝ කොණේට ඇති යම්තා දහම් දැනුමක් දේශනාවක් තියෙනවද ධම්ම විනය තුල කුසලස්ස උපසම්පදා අන්න ඒට යටත්ව උප කියන උපසර්ගය ඒට යටත් අර කුසලස්ස කියන ඒට යටත්ව ඒ තථාගතයන්සේ පනෝපු ඒ හික්මෙන්න කියපු පනෝපු කොණේට යටත්ව සම්පදා තමාගේ ජීවිතයට ඒක තුල පිහිටලා ගොඩනගන්න කිව්වා උපසම්පදාව කියේ ඒ අවබෝධයට යටත්ව තමාගේ ජීවිතේ ගොඩනගන්න කොහොමද කය මේ ආකාරයෙන් හික්මවා ගන්න වචනය මේ ආකාරයෙන් හික්මවා ගන්න මනස මේ ආකාරයෙන් හික්මවා ගන්න කියලා පනෝපු පැනවීම මේ ආකාරයෙන් කයින් කටයුතු කරොත් මේවා වැරදි දොස් සහිතයි මේවා පෞසිද්ද වෙන අපාය උපදිනවා කියලා පනෝපු දෙය අර පාපස්ස කිව්වේ වචනේනොත් එහෙමයි මනසෙනොත් කියන මේ තුන් ආකාර කයෙන් වචනේ මනසෙන් කියන මේ ක්‍රියාවල් අඳුන්වලා තියෙනවා මේවා පෞසිද්ද වෙනවා මේවා අපාය උපදින හේතු වෙනවා ඒ කියන්නේ අපාය කියන්නේ සැපයෙන් එමුණු තැන්වල උපදින හේතු වෙනවා මේවා දුක පිණිස හේතු වෙනවා මේවා වැරදි ආදි වශයෙන් පනෝපු ධම්ම විනේ තියෙනවා සබපාපස්ස කරන නොකරන්න කියපු කොටස නොකරන්නේ කොහොමද කයෙන් කරන්නේ නැහැ ඒදී වචනේ කරන්නේ නැහැ කියන්නේ නැහැ ඒදී මනසෙන් සිහි කරන්නේ නැහැ ඒදී හිතන්නේ නැහැ පුරුදු කරන්නේ නැහැ මනසෙන්වත් මෙන්න මේකට කියව සබපාපස්ස කරන කුසල සුපසම්පදා එහෙනම් කුසලයයි පෙන්නපු යම්තාක් දහම් ක්‍රමවේදයක් විනේ ශික්ෂාපද තියෙනවනම් ඒ ඒ අය පැවිද්දා පැවිද්දාගේ කෝණේ අනගාരിക බ්‍රහ්මචාරී ශිල්පද රකින ගිහි සුදුවා දරාගත් අනගාරි උත්තමාවියෝ උත්තමයෝ ඉන්නවනම් ඒ උපාසක උපාසිකා අතර ඉන්නවා පිරිස් දෙකක් ගිහි අයගේ කෝණ දෙකක් එදා භාග්‍යතුන්සේ කාලේ හිටියා එදා භාග්‍යතුන්සේ සතුනේ ගිහි අය අතර සුදුවා දරාගත් ගිහි අය අතර හිටියා දෙආකාරික පිරිසක් ඒ තමයි අනගාരിക සුදුවා දරාගෙන විවාහයෙන් මෙම්මෙලා ඒ ආදී පදනමේ මෙම්මෙලා විවාහ වෙච්ච හැටිකම නැ පස්සේ ඒ පදනම් වලින් මෙම්මෙලා බ්‍රහ්මචාරී සිල් රකිනේ ඔය සිල් නවාංගු පෝස්තාදී එක ආහාර වේල හිටපු අය ඒ වගේ හිම සිල් 14ක් 10ක් 12ක් හදාගෙන විශේෂම නවාංගු පෝස්තේ කියන පදනමට ඇවිල්ලා ඊ ජීවිතේ මිදෙමි පිරිසක් හිටියා. එතකොට මෙන්න මේ කියන පිරිසත් සහ ගිහි ජීවිත ගෙවමි කාම්භෝගිය දරු හදාගෙන රැකි රක්ෂා කරමි මිල මුදල් හම්බ කරමි වගාදු විතන් ආදී කරමි ජීවත් වෙන පිරිසක්. මෙන්න මේ අයට ඒ ඒ මට්ටමේ මේවා කරන්න එපා කියලා පනවල තියෙනවා. මේවා කියන්න මේවා කතා කරන්න මේවා කතා කරන්න එපා කියලා පනෝපු වචනෙන් කෝණයක් තියෙනවා මේවා බල හිතන්න සිහි කරන්න මනසෙන් පුරුදු කරන්න මනසේ අවධානය යොමු කරන්න පනෝපු කෝණ ටිකක් තියෙනවා මේවට මනසේ අවධානය යොමු කරන්න එපා මේවා සිහි කරන්න එපා මේවා කරන්න එපා කියලා මනසෙනු පනෝපු පාප කර්ම සහ පුණ්‍ය කර්ම කුසල කර්ම තියෙනවා මෙන්න මේවට කුවක් කුසලස් උපසම්පදා ඒව දැනගෙන ඒ කුසලස් කුසලයේ කියන කෝණේ දැනගෙන ඒ දැනුමට යටත්ව තමන්ගේ ජීවිතය ගොඩනගනවා නම් අන්න ඒකට කුවක් කුසලස් උපසම්පදා වචනේ අර්ථය මම මේ පොඩ්ඩක් විස්තර කළේ. හොඳයි. එතකොට සචිත්ත පරියෝදපන මොකද්ද? සචිත්ත පරියෝදපන තව ඉදිරි පින්මා. පළවෙනිින් පැනවුවා පාපය සහ කුසලය දැනගන්න. පාපය කිව්ව අපායේ සැපයෙන් නෙමුණු තැන් කීයක් තියෙනවද? 10ක්ද? සැපයෙන් නෙමුණු තැන් කීයක් තියෙනවද? 6 4 දන්නේ කියන්නේ ඒක නේද? 6 4 නෙවෙයි 4 අපාය. අප්‍රමාණ විශයක් තියෙනවා නිරේ 136ක් කොටස් තියෙනවා. තල උපදින ස්ථාන ඒ පිහිටන තැන් 136ක් මේ මහ පුතිවිය ඇසුරු කරගෙන තියෙනවා අප්‍රමාණ තිරිසන් ලෝකයක් තියෙනවා බුදුරජාණන් කියනවා මේ සල්පය කියනවා ගොඩ බිම ඉන්න තිරිසන් සත්තු ඉන්නේ අප්‍රමාණ සත්ත්වය පිරිසක් ඉන්නවා තියෙනවා ජලය ඇසුරු කරගෙන හරි එතකොට പ്രേත විශයක් ඉන්නවා මේක පුදුමාකාර විශයක් අසුර කියලා තව කෝණයක් ඉන්නවා പ്രേත විශයෙම එක්තරා බල සම්පන්න අවස්ථාවක් පිනෙන් පිරුණු අවස්ථාවක් නමුත් යම් යම් දුර්වලතා නිසා ඒ සැපයෙන් යමුණු විදාකර අධ්‍යක්ෂ ලැබුණා විතක ජීවිතේ සමාහලට පැය 24න් අපි කිව්වොත් අපේ පැය 24න් පැය 23ක් සැප විඳිනවා එක පැය අනන්ත දුකකටපත් වෙනවා ප්‍රේතේක හා සමාන දුකකටපත් වෙනවා අන්නේ ආදි වශයෙන් පැන වෙන පදනමක් තියෙනවා සුරජින කෝණේ එහෙනම් මතක තියාගන්න මොකද්ද මම ඇහුවේ සචිත්ත පරියෝදපණ එතකොට සබ්බපාපසකරණං කියන තැනින් ආයේ පව් කියන කෝණේ සැපේ මෙම්මෙන් පිණිස පවතින දේවල් කරන්න එපා සතර පය උපදින කුසල සුප සම්පදා නිවන පිණිස කුසලයේ කුව නිවන නිවන් කරා යාම් පිණිස හේතුන දේවල් බුදුරජාණන් වහන්සේ පනවල තියෙනවා ඒ භාගතුන් වහන්සේගේ දැනුම දැනගන්න ඕනනේ කුසල සුප සම්පදා මෙයයි පාපේ මෙයයි කුසලේ මෙයයි පාපේ මෙයයි පින මේ කල යුතුයි මේ නකල යුතුයි කියලා දැනගන්න ඕන මුලින්මනේ ඒක තමයි උපසම්පදා තමන්ගේ ජීවිතයේ ඒකෙන් ගොඩනගන්න දහම් දැනුමේ අද දහම් දැනුම නැහැ සමාජයේ හාමුදුරලා කියන දේ ගන්න එපා කරුණාකර මේ මම කියන දේවල් පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා මේ ප්‍රතික්ෂේපණ ඔබට පිළිගන්නේ නැතුව සූත්‍ර විනය බහ බලන්න මේ වේ ආකාරයෙන්ම තියෙනවද කියලා මේ අපි පෙන්වලා දෙන වචන එහෙම විතරක් නම් ගන්නයි කියලායි භාග්‍යතුන් හසේ දේශනා කළ තියෙන්නේ හරි කුසල සුප සම්පදා අන්නේ භාග්‍යතුන් හසේගේ දහම අර අල්පය මිට කුසල ධම්ම විනය සූත්‍ර විනය පොත්හසලා තුල අල්ප වූ දැනුම මේ පොත්හසලා 39 ඔක්කොම තියෙන්නේ වැඩි නෑ පොත් 30යි පොත් වහසලා තුන හරි මේ පොත් 30 තියෙන අඩුම ගානේ පොත් 5කවත් දැනුම එකම එක පොතක දැනුම දරා ගන්න වෙච්ච ජීවිතවලට ඒකාන්තයෙන් පිරුණම් පාන හේතුව කවද කොහොම ඔබල සියලු දෙනා මේ ධර්මයේ දරා ගත්තොත් ඒ සියලු දෙනා මෙතන ඉන්න හැම දෙනා දරා ගත්තොත් ඔබලා හැම දෙනාම 13000 නම එයි තමන් කවද කොහොම පිරුණම් පාන හොඳේ මේ නිවන් මාර්ගට આવොත් ඒකාන්තෙන් ජීවිත 7යි 7වෙනි ජීවිතේ ආරම්භයේ පළවෙනි ජීවිතේ ඉඳන් මේ 13000 නම මල් තෙල වඳින්න සුදුසුයි ගිහියෝ පැවිදි ඕනම කෙනෙක් දෙව් මිනිස් කෙනෙක් තථාගත ශාවකවරු නිවන් මාර්ගට ආව දේගොලු සියලු දෙනා 13000 නම සක්විති රජ කෙනෙකුට සහ සතතාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙකුට සහ පසේබුදුරෙකුට සහ මේ නිවන් මඟ වඩන හික්මෙන සහ හික්මුල ඉවරුණු රහතන් වහන්සේට සහ නිවන් මඟ වඩන පටන් ගත්ත ගිහියෝ පැවිදි දෙව් මිනිස් ඕන කෙනෙකුට වඳින්න පුදන්න සුදුසුයි 13000 නම අන්නේ කුසල ධාතු ඔබල පිහිටවා ගන්න නම් ධම්ම විනය හදාරන්න නැතුව එක එක හාන්දුරල කිව්ව බණේ අර හාන්දුරු මේ ආරණ්‍ය හාන්දුරු අමෙහි හාන්දුරු ඒව ජීවිතේ තියාගන්න පෙව පරම අකුසල් කියලායි මම නම් කියන්නේ හාමුදුරුවන්ගේ කතා බහින් අතර නොවි අන්න කුසල සුප සම්පදා ධම්ම විනයට අනුවම භාගතුනස්සගේ අවබෝධයට අනුවම තමගේ ජීවිතේ ගොඩනගන්න දැනුමේ කරන්න එපා මුලින්ම කරන්න තියෙන ටික දැනගන්න මේ ඇහි කුසලේ මේ අකුසලේ මොකක් හොයන්න මොකද්ද වැරදි දේ මොකද්ද නිවැරදි දේ කියලා කිව්වේ භාගතුනස් කියලා හොයන්න කුමක නිවැරදි බවද කුමක වැරදි බවද කයෙන් කරන දේවල් මොනවද භාගතුනස් වැරදි කියලා පනවලා තියෙන්නේ වචනයෙන් කරන කර කියන දේවල් මොනවද වැරදි කියලා බුදුරැස පනවන තියෙන කියලා හොයන්න. හාමුදුරල කියන දේ නෙමෙයි. සාමිනහසල කියන දේ නෙමෙයි. අනගාරික ඔය උපාසක උපාසිකාවරු කියන දේ නෙමෙයි. සිල්මෑණුරු කියන්නේ. නැත්නම් සුදුව දරාගත් ගිහි ජීවිතේ ජීවනය කියන එක නෙමෙයි. මොකද්ද ඔයාලා හොයන්න මේවා වචනයෙන් මොකද්ද කරන්න කිව්වේ කරන්න එපා කිව්වේ. මනසෙන් කරන්න එපා කිව්වේ කරන්න කිව්වේ කියලා මොකද්ද කියලා දැනගන්න. සූත්‍ර විනය අසුරු කරලා දැනගන්න. මේකේ අප්‍රමාණ කරුණු තියෙනවා. සූත්‍ර විනය දේශනාවේ. එතකොට මේ සූත්‍ර විනය හදාාරනකොට ඔබලට ඒවා පිරිසුදු ඔබලගේ දැනුමක් ඇති වෙනවා. අන්නේ දැනුම තමයි ජීවිතයේ ඉස්සල ගොඩනගන්නේ. ඊට පස්සේ කිව්ව මොකද්ද? සචිත්ත සචිත්ත පරියෝදපන. එහෙනම් මොකක්ද දන්න මේ කුසල සුප සම්පදා? අර විදියට කයෙන් කළ යුතු නොකළ යුතු වචනෙන් කියව යුතු නොකිය යුතු මනසෙන් මානසිකාරයෙන් නැත්නම් මනසේ අවධානය ගත යුතු නොගත යුතු මනසෙන් පුරුදු නොකළ යුතු කළ යුතු දේ දැනගෙන ඒ දැනුම ගොඩනගාගෙන අන්නේ ඊට පස්සේ මොකද සචිත්ත පරියෝදපන මෙන්න මේ එකම එක ඔහේ මෙහෙ දුවන මේ තමන්ගේ සිත කියන්නේ මේ අපි එහෙම කියලා කියමු චිත්තය කියන පසුබිමක් තියෙනවා මේ මනසේ අපිට ඔය එක එක එහෙම යන්නේ ඔන්න ඔය එක එක අරමුණු ඔස්සේ දුවන මනස අන්නර දහම් දැනුමට යටත් පරියෝදපන සචිත්ත පරියෝදපන මේ දහම හා බැඳිලා ඒ සිත දමණයට පත් කරන්න කිව්වා එතකොට අපි සිතක් දමණයට පත් කරන්න හදන එක එක මට්ටමෙන් ඔයෙක් සීල් සමාදන් වෙනවා එක එක පදනම් වලින් භාවනා කරන හදනවනේ නමුත් අර කුසල සුප සම්පදාව තියෙනවද ඔබලට මෙයයි පව මෙයයි පින මෙයයි කුසලයේ මෙය අකුසලයේ කියන විභේදය දන්නවද විභේදනේ කයෙන් මේ කළ යුතුයි මේ නොකළ යුතුයි වචනයෙන් මේ කතා කළ යුතුයි මේ නොකළ යුතුයි නොකිය යුතුයි මනසෙන් මේ අරමුණු කළ යුතුයි නොකළ යුතුයි මනසෙන් පුරුදු කළ යුතුයි නොකළ යුතුයි කියලා මෙන්න මේ දැනුම ගොඩනගාගෙනයි සචිත්ත පරියෝදපන තමන්ගේ මේ එකම එක සිත චිත්තය ආත්පස දමණය කරගන්න කිව්වේ මේ දහම් දැනුමට යටත්. තථාගතයන් වහන්සේ අවබෝධයට යටත් වන්නේ එහෙම ගන්න එකම එක පියවරක් හරි. එහෙම කරන මේ කය සම්වර කරගන්න එකම එක තප්පරේ හරි. දැනුමට යටත්. ඒකාන්තයෙන්ම ඔබලා කවදද හරි පිරුණා පානෝමයි. අන්න ඒ ඇයට කියනවා අර මං කලින් කිව්වේ ධාතුවක් කියලා. එයාලා ධාතුන් හසෙනවා. හරි. තේරෙනවද? ඇයි අපි සාරිපුත්තයන් වහන්සේ වඳින්නේ? අදරස් සිහි කළා. ඇයි අපි මහා මුගලන් සිහි කරද්දි වඳින්නේ? ගිහියයි විශාකාවට වඳිනවද ඔයාලා? ඈ වඳින්නේ නැහැ. කවුරුවත් වඳින්නේ නැහැ මං හිතන්නේ. විශාකාවට වඳින්නේ කවුද? අනාථ පිරිසුදු උත්තමයට වඳින්නේ කවුද? ඒ ශ්‍රේෂ්ඨ ධාතුන් වහන්සේලා. සෝතාපති උත්තමයෝ ජීවිත හතයි තව තියෙන්නේ ඇයට. පිරුණම් පාන. නිකම්ම සිහි කරන්නේ නැහැ නේ. හැබැයි නාමික බෞද්ධයෝනේ. අපි මරා ගන්න හදනව මොන හරි දෙයක් නම් පන්සලට ගමු එකක් හරි වෙනව නම් සිවුරකට හරි. හැබැයි බුදු සසුන අඳුනගෙන නෙමෙයි. ඒකයි අර මං කලින් කිව්වන්නේ අපි දැනගන්න බුද්ධ ශාසනය මොකද එහෙනම්. මම මෙච්චරලා කිව්වේ බුද්ධ ශාසනය මොකද්ද කියලා. පැහැදිලිද? කුසලය දැනගන්න, පාපය දැනගන්න, තථාගතයන් වහන්සේගේ අවබෝධයට අනුව පණවපු පාපය මොකද්ද කියලා දැනගන්න. කයින්, වචනයෙන්, මනසෙන් සම්වර විය යුතු. කයින් නොකළ යුතු, වචනයෙන් නොකවිය යුතු, මනසෙන් අරමුණු නොකළ යුතු, පුරුදු නොකළ යුතු. දැනගන්න භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට අනුව කයින් කළ යුතු දේ, වචනයෙන් කිව යුතු දේ, මනසෙන් අරමුණු කළ යුතු දේ, පුරුදු කළ යුතු දේ. මෙන්න මේ තුන ගැන දැනුමට කියන කුසලස් උපසම්පදාව. ඒ උපසම්පදාවට යටත්, එයා ඊට යටත් වෙනකොට, ඊට යටත් වෙනකොට උපසම්පදා කියන්නේ ඒකයි. ඒ ගොඩනගාගෙන ඒකට එයා ඒ දැනුමට යටත් එයා ඒක තමන්ගේ ජීවිතේ ගොඩනගනවා. කියන්නේ කය සම්වර කරන්න උත්සාහ කරනවා, වචනේ සම්වර කරන්න උත්සාහ කරනවා, මනස සම්වර කරන්න උත්සාහ කරනකොට අන්න කිව්වා මොකද්ද? සචිත්ත පරියෝධපන ආත්පස යගේ හිත දමණයටපත් වෙනවා. ඒක ප්‍රතිඵලයක්. අපි කළ යුත්තේ මොකද්ද? ධර්මයේ විනය දැනගෙන කය වචනේ මනස ඒකට අනුව හික්මවා ගන්න උත්සාහ කරනවා. උත්සාහ කරනනම් මෙහෙම කාලයක්. එහෙම කාලෙකින් ඔහුගේ හිත ඊට යටත්ව දමණයටපත් වෙලා නේද? එච්චරයි. හොඳේ එහෙමයි මේ කුසල ධාතු ඇති කරගන්න. අන්න ඒකට කිව්වා ඒතන් උද්ධාන ශාසන. හැබැයි සිවුරවත් ආරණ්‍යවත් මේ අපි වගේ හුදකලා කුටි සම්ප්‍රදායවත් අසපුවක් පගමේ පන්සලවත් ඒව නෙවෙයි බුදු ශාසනය කියන්නේ. බෝධියවත් නෙවෙයි, මේ බුදු පිළිමවත් ඕව නෙවෙයි. මේවා බුදුරන් ඇස්සසුනේ ඒවා මහා දේවල් නෙවෙයි. පෙරනම් පාන අන්තිම මොහොත කියන්නේ ඔය කරන ආමිස පූජා මට කරන සත්කාරයක් ගෞරවයක් නෙවෙයි. ඒවා මේ සල්පු ලාමක දෙයක්. කෙනෙක් මෙන්න මේ කියන සතරපද ගාථාවට යටත් වෙනවා මෙච්චරලා කියලා දීපු. අන්න තථාගතයන් වහන්සේට මෛත්‍රියෙන් ඇසුරු කිරීම. බුදුරජාණන් පිරිනම් පාන අවසාන රාත්‍රියේ අන්තිම මොහොතේ කියනවා මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව දීගණිකායේ දෙවනි පොත් වහසේ. අන්තිම හුස්මරල්ලත් ඒකේ තියෙනවා. අන්තිම ඇහෙන් දකින්න ටිකත් ඒකේ තියෙනවා. කියව ගන්න පුදුමාකාරයි මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව. කාට හරි ප්‍රශ්න තියෙනවද?
අවසරය දෙමින් නැන්ට මේ
අපි ඔබට මෙහිදී මේ පෙන්වා දෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ හෝ යම් රහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලට වඳින්න එපා. නැන තථාගත ශ්‍රාවකයෙක්ගේ ධාතුන් වහන්සේ නමකට, ඒ ශ්‍රී දේහයේ තියෙන ධාතුන් වහන්සේ නමකට වඳින්න එපා කියන එක නෙමෙයි. අපිට ඒ බුදුරන් වහන්සේ දීඝනිකායේ ඒ තථාගතයන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය පනවනවා මෙන්න මේ සතර ස්ථානයේ වෙත යම් සද්ධාවන්ත කුල පුත්‍රයෙකු ගිහිල්ලා ඒක සියසින් දැකලේ භූමිය මේ ස්ථානයේ තථාගතයන් වහන්සේ මේ ලෝකයේ මේ මනුෂ්‍ය නියෝජනයට පැමිණීපු තැන. ඒ වගේ මේ තමයි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනු ලැබූ තැන. ඒ බුද්ධ ගයාව, ඒ ගයා තීර්ථයේ ඒ ස්ථානය. ඒ වගේම බර්ණස ඉසිපතනාරාමයේදී ඒ තථාගත සම්මා සම්බුදුපියන් වහන්සේ පළමුවෙන්ම ඒ දහම් දේශනා කරපු තැන මේ, සහ ඒ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙන් වෙන් වුණු මේ පිරුණම් පාවදාල මේ ස්ථානය කියලා මෙන්න මේ ස්ථාන හතර දැකලා සිහි කරන්න කියනවා. සිහි කළා මල් සෝන්තුන් ආදී දේවල් තැන්පත් කළා වැඳ පුදා පින් රැස් කරගන්න කියනවා. මේ සද්ධාවන්ත කුල පුත්‍රයෙක් ඒ ආකාරයෙන් හැසිරුණොත්, ඒ අයුරින් යුතුව මරණයට පත් වුණොත් ඒකාන්තයෙන් මේ සැවම ඒ හැමදෙනාම සුගතිය උපදිනවා කියනවා. එතකොට ඒ කාරණාව ඔබ පැහැදිලිව බලාගන්න මේ සූදේශනාවෙන්ම. එහෙනම් ඔබ තේරුම් ගත යුත්තේ තමයි භාග්‍යතුන් වහන්සේ මෙහිදී පනවන්නේ මේ ශ්‍රී දේහේ ධාතුන් වහන්සේට වඳින්න කියන අර්ථයම නෙවෙයි. ඒ තථාගතයන් වහන්සේගේ ඒ ස්ථානයේ යම් ස්තූපයක් ඉදි වුණා නම්, යම් තථාගතයන් වහන්සේගේ ජීවිතයේ යම් විශේෂ සිදුවීම අරබයා, අන්න ඒ සිදුවීම සිහි කරමින් ඒ උත්තමයාගේ ජීවිතය මෙන්න මේ ස්ථානයේ, මේ භූමියේ, ඒ ස්මාරකයේ ළඟ මොකද සිදුනේ කියලා සිහි කරමින් මැනුම් පිදුම් කරන්න කියන එකට අපිට දීපු ප්‍රබල නිදසුන තමයි ඒ තථාගතයන් වහන්සේ පිරුණම් පාන අවසන් රාත්‍රියේදී ආනන්දන් හසට තෙන්දි පෙන්වා දෙන්නේ. ඒ නිසා ඒක අපි උපයෝගී කරගන්න ඕන යම් රටක ලෝකයේ තුල යම් රටක තථාගතයන් වහන්සේ මේ ස්ථානට ආවා මේ ස්ථානේ වැඩ හිටියා මේ ස්ථානේ දහම් දේශනා කළා දිවසේන් පණුන් ලැබූ යම් ස්තූප යම් ස්මාරක ඉදිකිරීම තියෙනවා නම් අන්න ඒ ඉදිකිරීම වෙත ගිහිලා ඒ ස්මාරකයේ වෙත ගිහින් අපි කල යුත්තේ ඒ භූමියේ සිදුණු දේ සිහි කරමින් තථාගතයන් වහන්සේගේ ජීවිතය සිහි කරමින් ඒ උත්තමයන්න් වහන්සේ වෙත ගෞරව පුද පූජා සත්කාර කරමින් ඒ දහමට අනුව විමසමින් දහමට අනුවම සිහි කරමින් ධර්මයෙන් මතු කරගන්න දහම තුල පිහිට ඇති කරගන්න මේ කුසල් සහිත වූ පිනක් රැස් කර ගැනීම පමණයි නැතුව සිදුවීම දන්නේ නැතුව කිසි පදනමක් නැතුව යන්නම් වාලි ගිහිලා මල් සෝඳුන් තියලා නොඑක් පුදු පූජා සත්කාර කරාට ඒක මහත්ඵල මහනිසංස නැහැ ඒක කිසිදාක නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියන එක ඔබ දරා ගන්න සූත්‍ර දේශනාව කරුණාකර ඔබලා කියව ගන්න
දීඝනිකායේ මං කිව්වා කලින් සූත්‍රයේ දීඝනිකායේ දෙවෙනි පොත අහසකේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාසේ පිරිනම් පාන අවසන් රාත්‍රියේ සල්ගස් දෙක අතර සැතපෙල ඉන්නකොට ආනන්ද වෙනසට ඔය කතාව කියනවා. ඇයි අපි ස්තූපයකට හරි යම් තථාගතයන් වහන්සේ කරගෙන කොහොමද මොකද්ද පදනම පුජ පූජා සත්කාර කළ යුතු. ඉතින් මේ ඒ නිසා ඕවට මුලා වෙන්න එපා. හරි? ධාතු මොකද්ද? දැන් මම කියුවා ධාතු මොකද්ද? ධාතු කියන්නේ කෙනෙක් ධම්ම ධාතු තැන්පත් කරගත්තොත් තමන්ගේ ජීවිතේ එයා ධාතුන් වහන්සේනම. නැතුව මේ එක එක ධාතු කියලා ඔය ප්‍රදර්ශනවල අනේ බොරු වැඩ කරන්න එපා. හොඳේ? තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? මේ අසවල් ස්ථානයේ මේ ශ්‍රේෂ්ඨ මහා උත්තමයා. මේ තථාගත රහත් ගෞතම බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුදු වෙන කලින් මහා බෝධිසත්ව උත්තමයා. මෞකසෙන් මෙලොවට ඉපදුණු තැන ලුම්බිනියේ සාල වනෝද්‍යානයේ විනෝදන ස්ථානයේ එයාලගේ ශාක්‍යවංශ ඉතරා තැන. ඉතින් මෙන්න මේ සිතන සිදුවන ආශ්චර්ය සිදුවීමක් මජ්ක්‍ධිම නිකාය තුමේ පොත අහසගේ අච්චරි අබ්බූත කියලා සූදේශනා තැන එකේ තථාගතයන් වහන්සේ සියල්ල පෙන්නනවා. භාග්‍යතුනාසගේ ජීවිතයේ අසිරිම සිදුවීම් තියෙනවා කියව ගන්න මම කියන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත්හසකේ අනුපද වග්ගය වෙන්න ඕන මේ අච්චරි අබ්බූත කියලා දේශනාවක් තියෙනවා අනුපද වග්ගයේ හෝසු ශුන්‍යත වග්ගයේ හොඳයි එතකොට මෙන්න මේ සූත්‍රය කියව ගන්න එතකොට ඔබලට පුළුවන් ධාතු තථාගතයන් වහන්සේගේ සැබෑම ධාතුන් වහන්සේලට වඳින්න හරිද සිහි කරන්න සතර ස්ථාන ඉන්දියාවේ ඉන්න තැන ඉඳලා ගෙදරින උතුරු දිශාවට හැරිලා අනේ මේ ෆොටෝ එකකින් හරි ඔය මොකක් හරි අර තාක්ෂණින් YouTube එකෙන් හරි කමන්නේ ඔය ස්ථාන අතර හොයලා මේ භූමියේ ෆොටෝ එක අරගෙන සිහි කළ වඳින්න හැමදාම පසඳ පිහිටුවන මේ උතුම් ස්ථානේ මේ භූමියේ තථාගතහරහා සම්මා සම්බුදුරජාණන් වැඩ හිටිය මේ මනුස්ස පතේට බිහි වුණු තැන. ඒතර ආශ්චර්ය අද්භූත සිදුවීම් ටිකක් වුණා. මේ මිහිපිට කිසිම දායක කිසිම කලක නොවන දෙයක්. සියලු සම්මා සම්බුදුරුන්ට උරුම විතරක්, ඉබදු උත්තරමෙකුට විතරක් මේ කල්පයේ හතරවතාවක් සිදුවුණු දෙයක් වුණා එතන. මේ කල්පේ හතරවතාවක් වුණා මේ පොළොව තලේ සතරේනි වාගේ තුනහසෙනේ. එතකොට සම්මා සම්බුදුරෙට විතරක්ම සිදුණු ආශ්චර්ය සිදුවීම් තුන මම දෙක කතා කරන්නේ නැහැ. හරි? හොයන්න. එතකොට දෙවෙනි ස්ථානේ මොකද්ද බුද්ධ ගයාව? ඉස්සරපේ ගයාව, ගයා තීර්ථය, ගයාව කියලා කියන්නේ. නිරංජන නදියෙන් ලස්සන වෙන සුන්දර වැලිතලාව සහිත බුදුරජාණන් කියනවා මගේ ඒ වාගේ තුනහසගේ ජීවිතය දැකපු රමණීයම ප්‍රදේශය කියලා. රමණීයයි තව ලස්සන වචන ටිකක් කියනවා පාලි වචනේ මේ හරීම බුදුරජාණන් කියනවා මම දැකපු ලස්සනම භූමිය කියනවා. ඒ කියන්නේ සප්පාය ගමත් උදුරින් තියේ කියනවා පින්දපාතේට පහසෙයි කියනවා. බුදුම සුන්දරයි කියනවා ඒ රමණීයයි කියනවා ඒ භූමිය. ලස්සන සුදු වැලි තලාව කියනවා නිරංජනාවේ. වතුර ටික ලස්සු පුදුම පිරිසුදු නී කැටේ වගේ වතුර ටික කියනවා. බාගතුන ලස්සන ඉස්තරක් කියනවා. අන්නේ බුද්ධගයාවේ වෙච්ච අසිරිම සිදුවීම දැනගන්න. අන්නේ සතර ස්ථානේ දැනගන්න. අයි කියන්න ඕනේ ඔයාලා හොයාගන්න ඒවා. හරි ධාතු වඳින්න ගෙදරින සරකනවා සිහි කරන්න අනේ ওই පුටුවක වාඩි වෙලා අනේ මේ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් සිහි කළ මේ මුස්ලිම් අධිරාජ්‍යවරු ඉන්දියාවේ අතුගාලා දාර්ති මුලින්ම ඉන්දියාවේ වියාප්ත උනේ හොඳයි දෝණ බාමුණ ඒකත් කියව ගන්න දීඝනිකායේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අන්තිමේදී මගධේ අජාසරජතුමා කොසලේහිට පුරජතුමා රාමගාමේ මල්ලයන්ගේ රටේ එහෙම එහෙම කණ්ඩායමකට බෙදලා කියනවා මට මේ ධාතු බෙදපු නැලිය මට දෙන්න කියලා ද්‍රෝණ බ්‍රාහ්මණය එයා ඒ කියලා එයාගේ ගමේ තැන්පත් කළ චෛත්‍යයක් කරනවා මේ තථාගත සම්මා සම්බුදුරජාණන්ගේ ධාතු බෙදු අවස්ථාවේ තිබුණු නැලිය ඒ ධාතු බෙදු කතාවත් එක්ක ලියලා ගල්වල කොටවල එතන ස්තූපයක් කරා චෛත්‍ය නෙවෙයි ස්තූපයක් කර ස්මාරකයේ සිංහලෙන් ස්මාරකයක් කළා එතන චේතිය කියන්නේ එතන සිදුණු සිදුවීම ඒ ස්මාරකයේ ඇතුලේ තියෙන්නේ ස්මාරකයක් කළේ ඇයි කියලා එතන චේතිය සහිතව චේතිය කියන්නේ මතකයට නගාගත යුතු විස්තරය අන්න ඒකත් කොටලා දැල්වල එතන පැනෙව්වා. ඉතින් ඒකට ගියේ අම්මේ ධාතු වලින්. ඊට පස්සේ මොකද උනේ මොගල් අධිරාජ්‍ය එක එක මුස්ලිම් අධිරාජ්‍යවරු විසින් ඉන්දියාව අතුගාලා දානකොට ධර්මාශෝක අධිරාජ්‍යයෙන් පස්සේ අන්න ඒ ඔක්කොම ගොඩාක් ඒවා නාග ලෝකයේ දෙවිවරු ඉහළට ඉහළට දේවතා ලෝකවලට වරන් ගියා. ඒවා විනාශ වෙලා යනකොට ඒවා විනාශ කරන්න කලින් ඒ පව කරගන්න කලින් ඒගොල්ලෝ ගොඩක් දේවල් අරන් ගියා. මේවා අද මහා සත්‍යයක් තියෙනවා. දැන් ওই ධාතුව ඇත්තටම ලැබුණත් නැතත් බාගතුන සිහි කරගෙන වඳින්න බැරිද? ඒ උත්තරමක ජීවිත අසිනම සිදුවීම් සීකල වඳින්න බෑ. ඕක තියෙන්නම ඕනද? අපි ඒ අසිනම සිදුවීම් නොදැන තථාගත බාගතුන හසගේ මුළු ශ්‍රී දේහේම තිවිච්ච අස්ති ටිකට වැන්දා වැඩක් නෑ අම්මා. ඒ බාගතුන හසගේ අවබෝධය දන්නේ නැතුව එක මතක තියාගන්න. තේරුණාද? අනෝබෝධයෙන් කරන දේ මොකද්ද? ලස්සන ධම්මපද ගාතාවක් කෑල්ලක් මට මතක් වුණා. අනවට්ටිත චිත්තස්ස. එහෙම ගාතාවක් අහලා තියෙනවද? සද්ධම්මං අවිජානතෝ පරිප්ලව ප්‍රසාදස්ස ප්‍රඥා න පරිපූර්ති. අනවට්ටිත චිත්තස්ස. මේ පුසල් දහම් තුල මේ බුදුරජාණන් සිතුව ඒ බුදු සාසනේ මේ සිත පිහිටවා ගත්තේ නැති කෙනා පිරිසුදුව පිහිටි දැනුමකින් තොරව ඒ තමගේ ජීවිතේ පිහිටවා ගත්තේ නැති කෙනා අනවට්ටිත චිත්තස්ස. සද්ධම්මං අවිජානතෝ. ඒ ධර්මයේ නොදැන ඒ දහම් විනය නොදැන අවිජානතෝ විශේෂ කොට දැනුමක් නැත්නම් බාගතුනසික අවබෝධය ගැන ඒ බාගතුනසික අවබෝධය රණව නෙවෙයි නම් යාගේ ජීවිතේ පිහිටුවාගෙන ඉන්නේ. පරිප්ලව ප්‍රසාදස්ස. අන්නේ ආර තිනව මොකද්ද? නැන් අර බෝලයක් වතුර යට දාලා ඇත්තරියහම මොකද වෙන්නේ? උඩ ඉසික්කල යන්නේ. අන්නේ ඒ වගේ එයාගේ ඒ වගේ කියන යාගේ ජීවිතේ. පරිප්ලව ප්‍රසාදස්ස. ඒ ඉපිලෙන ඉපිලෙන ගුණේතු පැහැදීමක් තියෙන කෙනාගේ හිතේ එයාගේ ජීවිතේ කිසිදාක ප්‍රඥාන පරිපූර්ණති. අවබෝධයක් කරා කිසිදාක එයාගේ කර්ම ක්‍රියාවල් හේතු වෙන්නේ නැහැ කියන හේතුව සද්ධම්ම අවිජානතෝ. සද්ධර්මයේ ඒ ආකාරයෙන් විශේෂ කොට දැනගෙන නැති නිසා. ඒතර සද්ධර්මයේ දන්නවන බාගතුනාසේ පණුවු සියල්ල දන්නවා. බාගතුනාසේ පණුවු දේවල් තමයි මම මේ කිව්වේ. මම මේ කියපු හැම දෙයක්ම බාගතුනාසේගේ ධර්මයේ තියෙනවා. පණුවන චිතකයට කළ යුතු දේ. අර 500 වරක් පුළුන් සහ ඒ සලු වලින් ඔතලා කරන්න කිව්වේ බුදුරජාසේ පණවනවා. පස්සේ ඒ ඇට කෑලි වලට කරන්න කිව්ව දේ බුදුරජාසේ පණවනවා. හැබැයි කිව්වේ නෑනේ ඔකට වැඳ වැඳ ඉඳපන් කියලා. අසාරේ සාරමතිනෝ. සාරේ චා සාර දස්සිනෝ. තේ සාර නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. නේද? අසාරේ සාරමතිනෝ. මේ අසාරවත් දේවල් සාරවත් දෙයක් වශයෙන් අද සමාජ ප්‍රමාණ අරගෙන ඉන්නවා. සාරේ චා සාර දස්සිනෝ. මේ සාරවත් වූ තථාගත දහම විනය බාගතුනසේ කරන්න කියපු දේ අද අසාරවත් දෙයක් කිය වැඩක් නෑ. ඔය මොකද දෝ දැනගෙන වැඩක් නැහැ කියලා කියන ඕන තරම් ඉන්නේ. අසාරේ සාරමතිනෝ. සාරේච අසාර දස්සිනෝ. සාරවත්ේ අසාර වශයෙන් අරගෙන ඉන්නවා. සාරේච අසාර දස්සිනෝ. තේ සත්තේ සාරං නාති ගච්ඡanti. ඔවුන් කිසිදාක මේ සාරවත් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පැනවෙන ආරාෂ්ඨා මාර්ගයේ තු නිවන් මඟ සසරෙන් ගැලවෙන සසර දුකෙන් මෙම නිදහස් වෙන නිවන් මඟ මේ සාරවත් වූ දෙක රණාදි ගච්ඡanti කිසිසේ ගමන් කරන්නේ නැහැ කියනවා. සිව් මඟ සිව් ඵල සතර මාර්ග සහ සතර ඵල කියන මේ අෂ්ට පුරුෂ පුද්ගල කියන ජීවිතේ ඒ අංගයන් කරා යාලගේ ජීවිතේ ගමන් කරන්නේ නැහැ කියනවා. තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. මේ සද්ධර්මයේ දන්නේ නැති කෙනා තුල ඇති වෙන්නේ මොකද්ද? සද්ධර්මයේ දන්නේ නැත්නම් එයා දන්නේ අධර්මයේනේ. බුදු දෙතනයි දෙක ඇති. එක්කෝ ධර්ම දැනීම ධර්මයේ දන්නේ නැත්නම් කියන්නේ ධර්ම දැනීමක් නැහැ. එහෙනම් එයා දන්නේ වැරදි දේවල්නේ මිච්ඡා ධම්ම. එතකොට මේ දෙකයි තියෙන්නේ. එක්කෝ සම්මා ධර්මයේ එක්කෝ මිච්ඡා ධර්ම. එතකොට සම්මා ධර්මයේ දන්නේ නැත්නම් එයා ඒක අසාර එක අසාරය. සාරවත්ද එයාට මිච්ඡා ධර්ම ටික. හොඳේ අර අම්ම ඇහුවේ අර ධාතුත් ඕවා අද අසාරවත්ද වල ඔය අර්ථයක් නැහැ මහලු. සාරවත්ද බාගතුනාසේ ඇට කෑලි ටික එකතු වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ ශ්‍රී දේහේ දෙතිස්මා පුරුෂ ලක්ෂණිය යුතු ඒ උත්තමයා මහා මුනිවරය දේශනා කළේ මොකක්ද අන සාරවත්ද හොයන්න ඕනේ නේද? පැහැදිලිද? එතකොට මේ සාරවත්ද අපි ගත්තොත් එයා ගච්ඡanti කොහෙද? තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. තේ සාරං අධිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. මේ මිච්ඡා ධර්ම තියෙන නිසා යාගේ මිච්ඡා දැනුම් තියෙන නිසා යාට හිතෙන්නේ මොකද්ද? බුදු සසුනේ මෙමුණු දැනීමකට යටත් වුණු සංකල්ප සිතිවි. එයා කවදාවත් මේ සාරවත් වූ අමා මහ නිවන කරා යන්නේ නැහැ කියලා. හරිද? එහෙනම් සාරවත් දේ ගන්න. අසාර දේ බැහැර කරන්න ධර්ම විනය දැනගෙන. ඔයාලා එකපාරට මේවා ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා, පිළිගන්නත් එපා. සූත්‍ර විනය බලන්න. බුදුරණාහසේගේ බුදුමලින් අවසාන රාත්‍රියේ අන්තිම මේ පිරිනම් පාන පැය ගානේ සතපිල කියන දේශනාව. ඔය බලන්න ධාතු කාරණා සම්බන්ධයි. තථාගතයන් වහන්සේ පරණා තථාගතයන් වහන්සේගේ ධාතු වලට මොකද කළේත් කියලා. හරිද? අහන්න දා සාදු දැන්
අපි මයන් කෙනෙක්
මෙහෙමයි දැන් තාත්තා මේ කේස ධාතු දුන්න කියලා තියෙන්නේ මේ එතන කතාවක් තියෙන විතර කලින් තියෙන්නේ මොකද්ද යක්ෂයෝයි නාගයෝයි සටන් කළා හැබැයි මේ මිනිස්සු නෙවෙයි ඉඳලා තියෙන්නේ ඒ මහාවංශයට අනුව මෙහෙම දත් ඇදිච්ච මේ මෙහෙම නයි පෙන තියෙන යක්ෂයෝයි නාගයෝ හැබැයි ඒ මිනිස්සුනේ ඒ යක්කුන්ටයි නාගයන්ටයි වඳින්න කේස ධාතු දුන්නා කියලා කියනවා. තාත්ත අපිට ගිලිහුණු දෙයක්. අපේ සත්‍යතීතය අද එකක් ගන්නෑ. හරි සතාගත සම්මා සම්බුදුපණාසේ මේ උතුම් ලංකාවට ඇවිල්ලා පළවෙනියෙන්ම අඩිය තියපු ඒ තථාගතයන්වහන්සේත් එක්ක සාරිපුත්තයන්වහන්සේල මහමුක්කලයන්වහන්සේල ඇතුළු ශ්‍රේෂ්ඨ උත්තමයන්වහන්සේලා ඇවිල්ලා වැඩ හිඳපු මේ ප්‍රදේශවාසී රජවරුන්ට උතුම් අපේ සිංහ හෙළයෝ එදා සිංහල නෙවෙයි සිව් හෙළයක් එදා හිටියේ යක්ෂ රාක්ෂ නාග දේව කියලා ගෝත්‍ර හතරක් බාගතුනසේ ගෞතම ගෝත්‍රේ කොණ්ඩන ආදි ගෝත්‍ර තුනේ දා නාම අපේ රටේ ගෝත්‍ර හතරක් තුන ප්‍රධාන යක්ෂ ගෝත්‍රේ නාග රාක්ෂ ගෝත්‍රේ නාග දේව කියලා ගෝත්‍ර හතර මෙන්න මේ ගෝත්‍ර හතරෙන් යුතු පිරිස හතරේ පොඩි සිදුවීමක් ප්‍රදේශීය නායකය තොරගණ දක්ෂතාවයෙන් පෙන්වන අවස්ථාවක් ඉදිරි තුනේ දා මේ මහා පිටියක් ඔය මහියංගන භූමිය ඔතන තමයි පිරිස එකතු වෙලා ඒ වගේ විශේෂ සම්දර්ශන එක ඉන්නේ දක්ෂතාවයම තෝරන තැන පාදිසිය රජතුමා තෝරගන්න ස්ථානයේ එදා තාත්තා බොහෝ පිරිස රැස් වෙච්ච නිසා තථාගතයන් වහන්සේ එදාට එනවා භික්ෂුන් වහන්සේලා සමග අහසින් ඉරුදී ඇවිලොකට මොකුත් කරන්නේ නැහැ ගිනිදල් එහෙම දෙයක් එදා වුන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා එතන අහසින් ආවේ ඒකම ඉරුදියක් අපේ වුන් එතන ඒ පිටිය මැද ඒ තථාගතයන් වහන්සේ ආ පිරිසට ධර්ම දේශනා කළා ඒ ධර්ම දේශනා කරපු ශ්‍රේෂ්ඨ භූමිය එදා අතීතයේ ඒ අපේ හිට ප්‍රජවරු එදා ඒ වැඩ ඒ තථාගතයන් වහන්සේට වැඩ ඉන්න ආසනේ පනවලා සියතින් දම් පෙන්දෙමින් අපෝපස්තනකින් දහම විනය වූ එදා දවසේ භික්ෂුනාසල වැඩ හිටියා. සීතින් අපෝපස්තන කරා දම් පෙන්දෙමින් සැබවින්ම දහම විනය දැනගෙන අපේ දහම විනය දන්නේ නැහැ. එදා දහම විනය දැනගෙන දස කුසලයේ දැනගෙන ලංකාවේ හෙළයෝ ටික තිසරණ සරණ ගිය උතුම්ම පළවෙනි ස්ථානයේ මහියංගන උත්තම භූමිය. වල මහියංගනයට යන්න මේ තථාගතයන් වහන්සේ මේ ලංකාවට ආපු වෙලේ පළවෙනිම පාදිශපශය ලැබුවු මේ අපේ හෙළයෝ අතීතයේ හිටපු අපේ මුතුන් මිත්තෝ තිසරණ සරණ ගිය දහම විනය දැනගෙන කුසල අකුසලේ දැනගෙන තිසරණ සරණ ගිය උතුම් භූමිය අනේ මේ භූමිය තථාගතයන්සේ ස්පර්ශ කළා මෙතන වැඩ හිටියා මෙතන තථාගතයන්ට දාන වැළඳුවා දහම් කතා කළා දහම් මණ්ඩපේ තුනේ ඔතන සිහි කරන්න ගිහින් මල් සුවඳ දුන් අතුරලා අනේ ගඩොල් ටික වඳින්න එපා ඒ ගඩොල් ටික චේත් ස්තූපයේ කලේ ඒ එතන මතකේ රැඳෙන්න එදා හිටපු රජවරු ගල්ලල කොටල ඔතන සූත්‍ර දේශනාව කියපු දහම් දේශනාවත් එක්ක කොටලා ලියලා තිබ්බා. අදේව නැහැ. ඒ අතීතය අද විනාශ කරලා ඉවරයි. අර මතක ඇතිනේ සටන් ගානක් ඇවිල්ලා ඔක්කොම ඉනිපත් කළා සොලි පළවෙනියේ. පස්සේ ආපු එක එක පදනම් අපි ඉතින් සුන්නත් දුලි කරලා ඉවරයි. අවසාන වශයෙන් ඌව වෙල්ලස්ස කැරල්ලේදී ඔවා මේව ගම්බත් ගිනි කරානේ. මේ හැම වැවක් ගානෙම ගිනි විනාශ කළා. චෛත්‍ය ස්තන ඔක්කොම විනාශ කළා. අතිශයින් ප්‍රමාණයක්. හොඳේ ඔය එංගලන්තේ කාලකණ්ණි ටිකයි ඇවිල්ලා. එතකොට අපි අතීතේ නැහැ අද සත්‍ය අතීතේ. තාත්තා එතන උනේ තථාගතයන් වහන්සේ කේස ධාතු කතාවක් කිසිම දැනග නැහැ. තථාගතයන් වහන්සේ දේව තාත්තා පස්සේ දාපු හාමුදුර දාපු ගොතපුවා. එහෙම තාත්තා බුද්ධ දේශනාවෙන් කිසිම දැනග. තථාගතයන් වහන්සේ කේස් ගැලුණා, කේස් තුන්නා එහෙම එකක් නැහැ. මොකද තථාගතයන් වහන්සේගේ පිහිට ඉරිදීයක් තියෙනවා හිසේ කේස්වල ස්වභාවයක්. ලක්කන සූත්‍රයේ කියව ගන්න කවුරුත් දීගණිකායේ තුමිනේ පොතහසගේ පාටික වගේ ලක්කන කියන සූත්‍රයක් තියෙනවා නේ කරුණාකර කියව ගන්න. හරි? ඒක මතක තියාගන්න. කේස් ධාතු දුන්නේ නැහැ කසත්‍යයක්. ඒක බොරුවක්. ඔය තාත්තා ඔය බිස්නස් වලට හදාගත්ත දේවල්. ඕව තමයි අපිට මේ අවුරුදු 1800 විතර ඉඳන් එන පරම්පරාවෙන් එන සම්ප්‍රේෂණය වෙච්ච වැරදි. ධාතු වන්දනත් ඔය ඕව නෙමෙයි. ධාතු උනේ මොකද්ද? ඒ තථාගතයන්ස වැඩි හිටපු දහම් ආසනේ වලදු පාත්‍රේ එදා ඒ ඇසුරු කරපු කෝපයක් හරි තුරුණා නම් එදා මිනිස්සු දීපන්නේ ඒ ටික. ඒව තැම්පත් කළා ස්තූපයක් කළා පොඩිවට. පොඩිවට කියන්නේ අඩි 10 වගේ කොටුවක්, 8 වගේ කොටුවක් රවුමක් කළා. රවුමක් හෝ කොටුවක් හෝ එහෙම. අද ඕන තරම් ඉන්දියාවේ තියෙනවානේ. ඉතින් බලන්න YouTube පරි මොනවද සර්ච් කරලා බලන්න මේ. ඔය හැමතැනම ජේතවනාරාමුණත් පොඩි ස්තූප තියෙනවා. සාරිපුත්තයන්ස ස්තූප මේ මහා එකක් නෙමෙයි. චූටි එකක්. අඩි 6 වගේ කොටුවක් හැඩේ තියෙන එකක්. ඒකයි. මතක තියාගන්න ස්මාරකයක් ඉදිකලා. අදත් අපේ නරුණාම ස්මාරකයක් හදනවා පොඩිවරනේ. ස්තූපය කියන්නේ ඒක පාලි. සිංහලෙන් ස්මාරකය. ස්මරණේ යමක් සිහි කිරීම පිණිස පනවන ගොඩනැගිල්ල ඉදිකිරීමට කිව්වා ස්තූප. ඒ ස්තූපය ළඟට ගිහිල්ලා මොකද්ද අපි සිහි කරන්නේ? මේ පුද්ගලයා මෙන්න මෙහෙම කෙනෙක්. මේ පුද්ගලයා මෙහෙම මෙහෙම ජීවත් වුණා. මේ බුදු ගුණය යතු වුණා. එදා සිහි කළේ මොකද්ද? මේ උතුම් භූමියේ අපි මෙන්න මෙහෙම පාදේශීය රජතුමා තෝරගන්න සටනක්. ඒ කියන්නේ ඉස්සර අංගමේ දුන්නෙන් කඩුවෙන් පොල්ලෙන් හැම දෙයකින්ම දක්ෂතාව පෙන්නලා පාදේශීය රජතුමා කළේ. අතිශයින්ම දක්ෂ පුද්ගලයා තමයි. ඒ දක්ෂම පුද්ගලයා තමයි ඒ පිරිසේ ශක්තියෙන් හැම දෙයකින්ම ජව සම්පන්න පුද්ගලයා තමයි නායකයා වුනේ. එදා අතීතේ එහෙමයි. අද ඡන්ද බලයනේ එදා තුනේ කය සහ මනසේ පෙන්වන වැඩ ටික. මානසික බලය සහ කායික බලය උතුම්ම කෙනා තමයි පාදීස රත්තුමා ඉදිරිපත් කරගත්තේ. සෙම්පතිය තේරුවෙත් එහෙමයි. අග්‍ර සෙම්පතිය. බලන්න ඔයාලා හොයලා බලන්න මහියංගනිට යද්දි තියෙනවා නාගදීප විහාරේ. කවුද ගිහිල්ලා තියෙන්නේ? ඔය මේ මහියංගනිට මේ මෙහා බිබිලි පොකල්ල යද්දි ලකුණු අර පැත්තට තියෙනවා නාගදීප විහාරේ. නාගයන්ගේ දිවයින. නාග පිරිස් දා මෙහෙත් ඉන්නේ ඇති. යක්ෂ, නාග, දේව, රක්ෂ. ඔය නන්ද මිත්‍රයෝදී රක්ෂ ගෝත්‍රිකයෝ. වේරුසුමනලා යක්ෂපරම් යක්ෂ ගෝත්‍රිකයෝ. ඒ ගෝත්‍ර නාමය තුන බාගතුනසේ ගෞතම ගෝත්‍රය. සිද්ධාර්ථ නාමය. සිද්ධාර්ථ සම්මා සම්බුදු පියාණන්සේ නම. ගෞතම ගෝත්‍රය. ගෝත්‍ර නාමයෙන් තමයි අපිට ගෞතම කියලා කියන්නේ. නමුත් නම සිද්ධාර්ථ සම්මා සම්බුදු පියාණන්සේ. නමින් කිව්වොත්. එහෙම කවුරුවත් කියන්නේ නැහැ ගෞරවේ ගෝත්‍ර නාමයෙන් කතා කරන්නේ. සිද්ධාර්ථ විතර සුද්ධෝදරත්මල ගෞතම ගෝත්‍රය. ආනන්දනසේ ගෞතම ගෝත්‍රය. ඒ නිසා එක අමතක කරන්න එපා. අද අපිට වැරදිලා තියෙන විශාල වශයෙන්. හරි. එතකොට එකක් මතක තියාගන්න. හරි. හරිනේ තාත්තා. ඒ නිසා එතන අපි කිරිවිහෙරට යන්න අනේ. ඔය කාලකන්ණි අර අත් 12ට වඳින්න එපා. ඒව මේ Hindu ආගමෙන් ආපු මිච්ඡා දිට්ඨික දේව ඇදහිලි. අපිට පාපයක් අපා ගන්න. මිච්ඡා ධර්ම. අර කලින් මං කිව්වේ සද්ධම්ම අවිජානතෝ. සද්ධර්මයේ නැති දේවල්. අසත් ධර්මයක්. මිච්ඡා දිට්ඨි දුට්ඨික දෙවියේ විෂ්ණු කතරගම ආදී දේවල්. ඔය දේවල් වලත් ඇති. අර හොඳේ තියෙන එකයි ධන දේවාදී කරුණාකල ලක්ෂ්මී ඕව වඳින්න එපා. සාරිපුත්‍රනසට පහනපත් කරන්න. ප්‍රඥාව කැමති නම්. මතකයේ අග්‍ර වෙන්න කැමති නම් අනේ ආනන්දනසී කළ හැමදාම වඳින්න ඔය දරුවන්ට කියන්නේ. හැමදාම මේ දරුවන් ගැති මල් මිටක් තියා ආනන්දනසී කළා. උතුරු දිසාවට හැල්ල වඳින්න කියන්නේ දරුවන්ට. ඒ දරුවන්ට මතක ශක්තිය අග්‍රය බිහි වෙයි කාලයක් යද්දි. එයි මතකයෙන් අග්‍ර තථාගත සම්මා සම්බුදු වහන්සේට පස්සේ මේ මිහිපිට හිටපු මතකයේ අග්‍ර උත්තමයට වඳින්න. ඒ කර්ම විපාක වශයෙන් අපි මතකයෙන් අග්‍රය වෙයි ටිකටි. මතක ශක්තිය ඇති වෙයි කම්ම විපාක වශයෙන් අපේ ගුණයට ගෞරව කරන. අද සිවිලි හාතුරුකෙනම් තියෙනවා. කන්න හොඳට බඩ පිරෙන කන්න. නේ ඒ ෆොටෝ එක ගහලා තියෙන ගේ එලිපත් ඇතු එන පැත්තට. ඕක බලන්නෙත් නැහැ, වඳින්නෙත් නැහැ, පුදන්නෙත් නැහැ, මුකුත් නැහැ. ඒකයි කිව්වේ සද්ධම්මං අවිජානතෝ පරිප්ලව ප්‍රසාදස්ස ප්‍රඥාන පරිපූර්ණති. කිසිදාක යහපතක් වෙන්නේ නැහැ ඔය කරන්නම් වලි කරලා. අපේ මේ බුදුදහම අංග පහක් මම නිකන් පෙන්නන පහක් හයක් 10ක් බුදුරජාණන් 10ක් පෙන්වලා තියෙනවා. කාලාම සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ පළවෙනි පොතහසෙක. මේ තථාගත සම්බුදු සසුන අද ඔයාලට තියෙන කාරණා පහක් කියන්න. එකක් තියෙනවා ආගමක්. එකක් තියෙනවා දර්ශනයක්. එකක් තියෙනවා සංස්කෘතිය. එකක් තියෙනවා සාහිත්‍ය. එකක් තියෙනවා පරම්පරාව. හරි? අනිත් එක ගරුකටයුතු හාමුදුරලා කිව්වා කියලා. මේ මගේ වචන වලින් කියන්නේ කාලාම සූත්‍රයේ තියෙන ටික නෙමෙයි. අද ඔයාලගේ අපේ සමාජයට අනුව. ඒතර තව එකක් තියෙනවා. ආචාර්යයන් වහන්සේලා හාමුදුරුවෝගේ පැත්තේ මේක අප්‍රමාණ තියෙනවා. ඒක නම් බුද්ධ දේශනාවේ තියෙනවා. අටුවා. අටුවා කියන්නේ ආචාර්යයන් වහන්සේ විසින් කරන ලද විග්‍රහය. අටුවායෙන් ආව. අට කතා. ගන්න එපා. මේ පහ විශේෂම අද අපේ සමාජයේ තියෙනවා. මොකද්ද? ආගමක් කියලා පනවගත්ත එකක් තියෙනවා. මේ අවුරුදු 150ක් නෑ. හෙන්රි ස්ටිල් ඕල්කට් ආගමක් කරන්නේ. දර්ශනයක් තියෙනවා තමයි ඒක ආගම්වලු මේක දර්ශනයක් කිය කිය සුදු වෙනගෙන බුදුරජාණන්ගේ ධර්මතිය කිය සින්දුකේ කියන කාලකණිටියක් ඉන්නවා මේ 2019 වගේ බිහි වුණේ දර්ශනයක් කියලා හැමතැනම කියනවා කවුද කියලා හොයාගන්න ඕව දානවා තැනින් තැන මම ඇහිලා තියෙනවා මට ගාල්ලේදී එක එක තැන්වල දැන් එක එක ලංකාවේ තැනින් තැන බස්සලත් ඇහිලා හරි දර්ශනය කියලා මේක සංස්කෘතියෙන් ආපෝ තියෙනවා කොච්චර තියෙනවද සංස්කෘතියෙන් ආපෝ ජීවිතේම තියෙනවා සංස්කෘතියෙන් ආපේ ධනදේව ඔය කෝවිල් නේ කඩවරු එක එකම වඳින්නේ අපි මේවා තමයි සංස්කෘතියෙන් ආපු. තව සාහිත්‍ය කොච්චර තියෙනවද සාහිත්‍යෙන් ආපු කතා? තියෙනවා. ඔයලා බලන්න උපමා උමේ සහිත එක එක ලස්සන කතා හදලා ඕන තරම් මේ තියෙනවා. ඔය සිද සංගරාදී එක එක පදනම් තියෙන්නේ. ඒ සාහිත්‍ය බෞද්ධ සාහිත්‍ය. හරි? ඒවත් බුද්ධ දේශනාව නෙවෙයි. එතකොට පරම්පරා ඒකනම් කාලාම සූත්‍රයේ තියෙන මා පරම්පරා පරම්පරාව කියලා ගන්නත් එපා. එහෙම අංග 10ක් ඉතන බුදුනාස්ස පරණ මෙතන මම මේ අද අපේ සමාජයද කියලා කියන වෙනම කෝණයක් නෙවෙයි බාගතුනාතික වචනේ නෙවෙයි මම මේ කතා කළේ. කාලාම සූත්‍රයද මම කතා කරන්නේ නැහැ. එතකොට අපි මෙන්න මේවත් අරින්න ඕනේ. ඇත්තටම බලන්න ඕනේ තථාගතනාසික දහම මොකද්ද? සූත්‍රේ මොකද්ද? විනය මොකද්ද? අන්න එතකොට අර ඔක්කොම ඇත්තරිලා පිරිසුදු සුපිරිසුදු බාගතුනාසික සද්ධර්මය අපි දැනගන්නවා. අන්න එතකොට අපිට මොකද වෙන්නේ? පිරිසුදු දැනුමක් ඇති වෙනවා. ඒ දැනුමට යටත් අපේ කය වචනේ මනස ගොඩනගන්න පුළුවන්. ගොඩනගාගත්ත කෙනා ධාතුන් වහන්සේ නමක්. ඒක නිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, දෙවිය හෝ මනුස්ස හෝ කවුරු හරි වේවා, ස්ත්‍රී පුරුෂයෙක් හරි වේවා, චූටි දරුවෙක් හරි වේවා අවුරුදු 7කට 10යි. ඒ දරුවා තමන්ගේ කය වචනේ මනස චුට්ටක් හරි ඉක්මනවන පිරිසුදුව ධර්මයේ දැනගෙන. පිරිසුදු වෙනොත් ධර්ම දැනීම සුපිරිසුදු වෙනවා. ඒක හාඳුරු කිව නිසා අර අසපුවේ හා සාමින වහන්සේ, මේ ආරණ්‍ය සාමින වහන්සේ, මේ අර හුදකලා කුටියේ සාමින වහන්සේ, ගමේ පන්සලේ අපේ ආචාර්යවරු එහෙම එකක් නැහැ. බාගතුනස් කියන පිරුණම් පාන අවසාන සතිය වගේ මේක කියන්නේ. ඒකත් තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේම අවසාන සතිය වගේ මේ දේශනා කරන්නේ මහපදේශනා. මේක තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ මහපදේශනා කියලා සූත්‍රයක්. ඒකත් කියවගන්න මේ කොටස අතන තියෙන්නේ. එතන කියනවා මොකද්ද? යම් භික්ෂුන් වහන්සේ නමක් මෙයයි ධර්මයේ මෙයයි විනය කියලා ලෝකෙ කියනවා කියනවා. තථාගතයන් වහන්සේ කියනවා ඒක පිළිගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. නොපිළගෙන ප්‍රතික්ෂේප නොකොට සූත්‍ර දේශනාවේ බහා බලන්න කියනවා හොඳට ඉගෙනගෙන කියපු කාරණා මතක තියාගන්න. හොඳට මතක තියාගෙන කියපු දේ භික්ෂුව ඔව් කවුරු වද? මෙයයි බාගතුනසක ධර්මයේ මෙයයි විනේ බුදුරජාණන් කියනවා පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා නොපිළගෙන ප්‍රතික්ෂේප නොකොට සූත්‍ර දේශනාවේ බහා බලන විනේ හිලාසස දන්න කියලා. ඕක අංග 4කින් විස්තර කරනවා. ප්‍රසිද්ධ භික්ෂුණාසේ නම මම මේ බුදුරජාණන් ළඟමයි මේක ඇහුවේ කියලා කියන සමහර අය. සමහර අය ගරු කටයුතු පිරිස් පිරිරාගින්න ආචාරවරේ තව ශිෂ්‍ය පරම්පරාවක් තියාගෙන බුදුරජාණන් කියනවා නෑ කවුරු කිව්වා? එක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා නොපිළගෙන ප්‍රතික්ෂේප නොකොට සූත්‍ර දේශනාවේ බහා බලන්න කියනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක බාගතුනසේ ආකාරයෙන් දේශනා කළද නැද්ද කියලා. එතකොට යම් භික්ෂුවක් කවුරු හරි ගිහියෙක් හරි අම්මේ අර මං කලින් කිව්වේ කවුරු හරි කෙනෙක් ගිහි උපාසකෙක් උපාසිකාවක් හරි මෙයයි ධර්මයේ මෙයයි විනය කියලා කියනවනම් ඒ ගත්ත මූලාශ්‍රය කියා තථාගතනසේ මෙන්න මේ දේශනාවේ මේ සූත්‍රයේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නේද තග්ගාලේ සූත්‍ර පොතන්ස පෙල්ලලා බලන්න. ඒක තියෙනවනේ සාදු සාදු බුදුරජාණන් කියනවා බහා බලනකොට විනිහිලා ගලපනකොට සූත්‍රේ බහා බලන්න කියනවා. ආයි ත්‍රෙඩ් එකට අර බෝතලේට ත්‍රෙඩ් එක හිවෙන්නවා වගේ සියර 100ක් එකඟ වෙන්නවා. නැත්නම් බුදුරජාණන් කියනවා ඒ කාන්තෙන් දරා ගන්න කියනවා. ඒ භික්ෂුව ඒ පුද්ගල ඒකාන්තයෙන් වරදවා ගත්තා. එයාට වැරදුනා කියලා ඒකාන්තයෙන් ඇසුරත් අයින් කරන්න කියනවා දරා ගන්න කියනවා. ඒක බැහැර කරන්න කියනවා. එයා හරිනම් ඒකාන්තයෙන් ඒ කාරණාවෙන් ඒ භික්ෂුන් නිවැරදි ධර්මයේ කිව්වයි මෙහි නිවැරදි ධර්මයේ කිව්වා කියලා පිරිසුදුව දරා ගන්න කියනවා. ඔය තරුණ පරම්පරාව හැම කෙනාටම කියන්නේ යන්නම් වාලේ යන්න එපා. හන්දේ මමත් එහෙම කියන තේ එකේ. මමත් ඔයාලගේ සමාජයේ හිටි සූත්‍ර විනය කියව ගන්න පුතේ කියලා. අපිට එහෙම හුන්නේ නැහැ. අඩු ගානේ කම්ම විපාක කියලා අපි දන්නේ. ඒතකොට ඔයාලගේ ওই පද නැමෙන්නේ අපි හිටි. හැබැයි යම් දවසක බුද්ධ දේශනාව තේරුම් ගන්න දැනගත්තද එදායින් පස්සේ 100ක් වෙනස් වුණා.
ඒ වගේම මෙන්න මේ කාරණාවත් ඔබලගේ ජීවිතේට ඔබල එකතු කරගන්න, ඔබලගේ දැනුමට එකතු කරගන්න. ඒක තමයි අද ලෝකේ බොහෝ මිනිසුන් අද ලෝකේ පුරාවට අපිට දකින්න ලැබෙනවා. මේ බෞද්ධ සම්ප්‍රදාය තුල, මේ බෞද්ධ ආගම තුල පැනවෙන කාරණාවක් වශයෙන් දකින්න ලැබෙනවා. අද බොහෝ පුද්ගලයන් නොඑක ආකාර ස්තූප, නොඑක ආකාර එබදු බෝධීන් වහන්සේලා වෙත හෝ එබදු ඒ උතුම් පුදු පූජා සත්කාර කරන උතුම් චේති ස්ථාන වෙත ගිහිල්ලා පුදු පූජා සත්කාර කරනවා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කළේ කුමක්ද? ඒ භාගතුන් වහන්සේගේ ජීවිතය මොන වගේ ජීවිතයක්ද? ඒ සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ඒ අසීමිත ගුණයන් ඉස්මතු වුණු ඒ උත්තමයාගේ ජීවිතය කොමන අයුරින්ද, මොන වගේ සිදුවීම්ද, ඒ තථාගත අරහත් සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ජීවිතය ප්‍රතිච්ඡ ආශ්චර්ය උතුම් ගතිගුණ උතුම් වූ ස්වභාවයන් නොදැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මෙහෙම වැඩ සිටියා කියන ඒ මතකයේ පමණක් ඉඳගෙන, නමුත් ඒ උත්තමයාගේ ජීවිතය ගැන තේරුමක්කින් තොරව, ඒ ජීවිතය ගැන ධර්මයට අනුව ඇති කරගත්ත වටහා ගැනීමකින් තොරව, සමහර අටුවාවක තියුණා හෝ වේවා, නැත්නම් වෙනත් යම් පොතපතක තියුණ දෙයක් හෝ වේවා, නැත්නම් යම් පුද්ගලයෙකුගේ, ගිහියෝ පැවිදි පුද්ගලයෙකුගේ වචනයකට, දේශනාවකට කතාබහකට අනුව වෙන්න පුළුවන් එක එක පුද්ගලයන් අපිට දකින්න ලැබෙනවා නොඑක ආකාර විශාල වූ පුදු පූජා සත්කාර කරනවා. නමුත් තේරුම් ගත යුත්තේ තමයි තථාගතයන් වහන්සේ කුමක්ද ඒ පිරිනොම් පාන අවසාන රාත්‍රියේ අවසානම දවසේ අවසාන රාත්‍රියේ ආනන්දයන් වහන්සේට පණවන කාරණාව. එතින්දි පෙන්වා දෙනවා ඔබලා කියව ගන්න දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානම අවසාන භාගය. ඒ අවසාන ඒ දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ අවසාන හරියට වෙන්න තථාගතයන් වහන්සේ ඒ පෙන්වා දෙනවා ආනන්දයන් වහන්සේට මේ ස්තූපයක් කරන්න. අපි කිව්වොත් අද අපේ වචනෙන් මේ ස්මාරකයක්. ඒ යම් ස්තූපයක් ඒ යම් ගොඩනැගිල්ලක් සිදු කරලා යම් පුද්ගලයෙක් කරබැයි ස්තූපයක් කරන්න සුදුසු පුද්ගලයන් හතර දිනක් තථාගතයන් සපනවාවේ තමයි මේ ලෝකේ තථාගතතරහ සම්මා සම්බුදුරයන් වහන්සේ කියන්නේ පළවෙනියෙන්ම ස්තූපයක් කරලා පිළිය යුතු මල් සෝදා ආදී දේවල් අතුරලා ඒ තථාගතතරහ සම්මා සම්බුදුරයන් වහන්සේගේ ජීවිතය සිහි කරමින් වැඳ පුදා ගත යුතු හිත පහදව ගත යුතු පළවෙනි තැන. දෙවෙනි පුද්ගලය තමයි පසේ බුදු පියාණන් වහන්සේලා පච්චේක බුද්ධ කියන ඒ තැනට පැමිණලා සියලු දුකෙන් මෙවැනි දහස් වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ ඒ බුද්ධ උත්තමයන් වහන්සේලා පසේ බුදු උත්තමයන් වහන්සේලා. ඒ වගේම තථාගතයන් වහන්සේ දී පෙන්වා දෙනවා යම් මේ තථාගත අරහත් සම්මා සම්බුදුරයන් වහන්සේගේ දහමට අනුව හැසිරෙලා ඒ සතර මඟ සතර ඵල කියන ඒ අෂ්ටාර පුද්ගල ඒ මහා සංඝයා කියන තැනට පැමිණි යම් තථාගත ශ්‍රාවකෙක් විසෙද්ද ගිහියෝ පැවිදි දෙව් මිනිස් බ්‍රහ්ම මෙන්න මේ අය උදෙසා ස්තූප කරලා ඒ ගුණ සිහි කරමින් එයාගේ ජීවිතය සිහි කරමින් ඒ ජීවිතයේ පැවතිච්ච නොයෙක් ගුණාංග සිහි කරමින් ඒ බුදු සසුන සිහි කරමින් මල් සොඳ දුන් තියලා ගෞරව සත්කාර කළ යුතු හිත පහදවා ගත යුතු වැඳුම් පිදුම් කළ යුතු කල හැකි ස්තූපයක් කරවා වැඳීමට පිදීමට සුදුසු පුද්ගලයෙක් කියලා තථාගත ශ්‍රාවකය පනවනවා. හතරවෙනුව ඒ සක්විති රජතුමා මේ ලෝකයේහි පහළ වෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් යුතු ධාර්මිකව මේ ලෝකය පාලනය කරන ධර්මයෙන් සියල්ල දිනන ධාර්මිකව අනුසක පතුරවන අන්නේ ශ්‍රේෂ්ඨ ඒ උත්තම ඒ සක්විති රජතුමාට තථාගතයන් වහන්සේ පනවනවා. හතරවෙනි මෙත්තෝපාරහව මේ ස්තූපයක් කොට බුදු පූජාවට ලක් කළ යුතු බුදු පූජා කළ යුතු පින් රැස් කර ගැනීමට හැකි ඒ පුද්ගලය හතර දෙනා. ඒ නිසා ඔබලා තේරුම් ගන්න පැහැදිලිව අද ලෝකයේ තුල දස දහස් ගානක අපේ ලංකාව තුලත් බොහෝ පිරිසක් ඉන්නවා මේක එක ධාතුන් වහන්සේලා කියයි එහෙම වඩින. ඒ කියන්නේ නොඒකාකාර අස්ති වෙන්න පුළුවන්, නොඒකාකාර රෝම කූප වෙන්න පුළුවන්, නොඒකාකාර කේස් වෙන්න පුළුවන්. මේවා මේ ධාතු කියලා අද මෙහෙම ධාතු වැඩියා මෙහෙමයි කියලා නිකන් විශ්මිත වූ දෙයක් වගේ කියනවා. නමුත් අද බොහෝ පදනමක් තියෙන්නේ මෙන්න මේ අසුර සහ പ്രേත විශේෂයෙන් කරන මුලා කිරීම තමයි අද බොහෝ මේ പ്രേත ලෝකයේ සහ අසුර ලෝකයේ ඉන්න නොයෙක් අමනුෂ්‍යයන්ගෙන් සිදුවෙන නොයෙක් පදනම් ටිකක් මේ මිනිසුන් මුලා කිරීම පිණිස මුලාවේ සිටින මිනිසුන් තවදුරටත් මේ මුලාවට පත් කරමින් නොයෙක් ආකාර පුදු පූජා සත්කාර ලබා ගැනීම පිණිස නැත්නම් ඒ මෝහෙන් යුතු වැඩ පිළිලක් තුල සිර කිරීම පිණිස සමහර පදනම් අද ක්‍රියාත්මකව පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා. කියන්නේ තථාගත සම්මා සම්බුදුපණාසේගේ දහම් විනයෙන් පරිබාහිර පදනම් වලට පවා අද මේ ධාතුන් වහන්සේලා කියන දේවල් නැත්නම් ඒ ශාරීරික ධාතු ඒ පඨවි ධාතුවට අයිති වන ඇට කොටස් හොයවා නැත්නම් පඨවි ධාතුවට අයිති වන කෙස් ලොම් ආදී දේවල් හොයවා දත් ආදී දේවල් හොයවා ඉබදු පදනම් අද මේ ධාතුන් වහන්සේලා විදියට ලෝකේ නැත්නම් මේ ශරීර කොටස් විදියට අද නොඑක ආකාරයෙන් වඩින නැනම එකකරෙන් පහළ වෙන ස්වභාවයක් අද ලෝකයේ බොහෝ සෙයින් ව්‍යාප්තලා තිබෙනවා. නමුත් මෙහෙම මේ පහළ වෙන මේ ශරීර කොටසකට, ඒ කියන්නේ පඨවි ධාතුවකට, පඨවි ධාතුව කියන්නේ මේ ඝන ස්වභාවයට ඇති කොටස, ඒ කියන්නේ කෙස් ලොම් ආදී දත් ආදී ඇට කටු ආදී දේවල් වෙන්න පුළුවන්. මේවා මේක නෙවෙයි හරය, මේක නෙවෙයි සාරවත්දේ. මෙතන සාරවත්දේ තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා කුමද සාරවත්දේ. ඉතින්දී තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා කොහොමද පෙන්වා දෙන්නේ ඔබලා කියව ගන්න දීඝනිකායේ දෙවනි පොත් වහන්සේගේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඉතින්දී තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා චත්තාරි මානි ආනන්ද සද්දස්ස කුල පුත්තස්ස දසනීයානි සම්වේජනීයානි ධානානි කතමානි චත්තාරි. මොකද්ද මේ සද්ධාවන්ත කුල පුත්‍රයෙක් ආනන්දේනි සද්ධාවන්ත කුල පෙත්තියකු. එතකොට සද්ධාව කියන්නේ ආකාරි සද්ධාට පැමිණෙනු. ඒ තථාගතයන් වහන්සේගේ දහම්විනී තුලින් තථාගතයන් වහන්සේව හඳුනාගත්ත. ඒ දහම්විනී තුලින් තථාගතයන් වහන්සේව වටහාගත් අවබෝධ කරගත්ත දැනුමට පැමිණි. අනේ ඉබදු යම් ස්ත්‍රී පුරුෂයෙකු විසින් දැක්ක යුතු දසනීයානි සංවේජේනීයානි දැක්ක යුතු. එහෙම දැකමින් ඒ සංවේග උපදවා ගත යුතු. මේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ ආශ්චර්යමත් ගුණිය යුතු, මෙබඳු අනන්ත ශක්තියෙන් ගිය යුතු, මේ දුකෙන් මෙම නිදහස් වීම පිණිස මාර්ගයේ දේශන කොටව දාල මේ අනුත්තර සම්මා සම්බුදු පියන් වහන්සේ ආදි වශයෙන් මේ බොහොම නොඑක ආකාර කෝණයන්ගෙන් නොඑක ආකාරයෙන් තථාගතයන්ගේ ජීවිතය පිළිබඳව සිහි කරමින් ඒ තථාගතයන්ගේ ඒ ජීවිත පිළිබඳ දහම් දැනුමින් යුතුවම තථාගතයන් වහන්සේ පනවන අන්නේ බුදු පුද්ගලයෙක් විසින් දැකිය යුතු සම්මේග උපදවා ගත යුතු ස්ථාන හතරක් තියෙනවා. මොකක්ද ඒ ස්ථාන හතර? ඉද තථාගතෝ ජාතෝති ආනන්ද සද්දස කුලපුත්තස දසනියන් සංවේජනියන් තානං. ඒ තමයි පළවෙනි ස්ථානය. අන මෙහි මේ ස්ථානෙහි තථාගතයන් වහන්සේ මේ ලෝකෙහි මේ මනුස්ස නියෝජනයට පැමිණුණු තැන කියලා ඒ යම් ස්ථානයක් තිබෙනවද? ඒ තමයි ලුම්බිනි සාලවන උද්‍යානයේදී ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකයට බිහි වුණා, මේ ලෝකයේහි මනුස්ස නියෝජනයට පැමිණියා. අන්න ඒක ඔබට දැක ගන්න පුළුවන් කියව ගන්න මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතහසගේ ආචර්ය අද්භූත කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. අන්නේ ආචර්ය අද්භූත සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේගේ ජීවිතයේ මේ සිදුවුණු සියලු සිදුවීම් ටික පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. දෙවෙනියට පෙන්නවා ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං තානං කියනවා. තවත් ස්ථානයක් තිබෙනවා, ඒ තමයි මෙහි තථාගත අරහත් සම්මා සම්බුදු පරහස්සේ සම්මා සම්බුද්ධත්වය, ඒ විශිෂ්ට වූ ඒ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් තැන. ඒ විශේෂ ඥානේ ඒ සම්මා සම්බුද්ධත්වයේ සරත් ඥානේ සාක්ෂාත් කොට වදාළ තැන කියලා සිහි කරගන්න කියනවා. ඒ නේරංජන නදී තීරේ ඉදිරිපත් තිබුණු ඒ ගයා තීර්ථය, ඒ බුද්ධ ගයාව කියලාද අපි හඳුන්වන ඒ ගයාවේ ඒ සිදුණු ඒ ස්ථානය, ඒ ප්‍රදේශයට ගිහිල්ලා මේ ස්ථානයේ මේ ප්‍රදේශයේ තථාගත සම්මා සම්බුදුරයන් වහන්සේ ඒ සරත් ඥානේ සාක්ෂාත් කළා. එතන ඒ සිදුවේ ආශ්චර්ය අද්භූත සිදුවීම් ටික සිහි කරන්න කියනවා. එතන දසමාර සේනාව පරාජය කළ කලින් දවසේ ඒ වෙච්ච ඒ අසිරිමත් සිදුවීම, ඒ වගේම සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සේ මේ ලෝකයේ වෙච්ච ආශ්චර්ය වූ අද්භූතවත්ව සිදුවීම් පෙළක් තිබෙනවා. අන්නේ සිදුවීම් පෙළ. ඒ වගේම අද අපි මේ කතා කරන චතුරාර්ය ධර්මයේ සහිත ඒ උපකාරී යම් ධර්මයේ තථාගතයන් දේශනා කළාද, ඒ ආශ්චර්ය අද්භූත වූ ඒ ශ්‍රේෂ්ඨ අවබෝධය අවබෝධ කළේ අන්න ඒ උතුම් වූ ඒ ගයාවේ, ඒ බුද්ධ ගයාවේ. අන්න ඒ ස්ථානය ඒ උතුම් වූ ඇසතු වෘක්ෂයක් යටදී ඒ සිදු වූ ආශ්චර්ය අද්භූත සිදුවීම සිහි කරන්න කියනවා. මෙන්න මේ ආකාරයටයි තථාගතයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය සිහි කරමින් යම් සද්ධාවන්ත පුද්ගලයෙකු, යම් සද්ධාවන්ත ස්ත්‍රියක හෝ පුරුෂයෙකු, දෙවියෙකු, අමනුෂ්‍යයෙකු හෝ වේවා, මෙන්න මේ ස්ථාන සිහි කරමින් මේ තථාගත සම්මා සම්බුදු පැනසගේ ජීවිතයේ සිදුණු සිදුවීම ධර්මයට අනුකූලව සිහි කරමින් සංවේගීව උපදවා ගත යුතු, සිත පහදවා ගත යුතු, පහදව සිත පහදවාගෙන ගරු සත්කාර කරමින් මල් සුවඳ තුන් ආදී තීපමින් නොයකාකර සුවඳ වර්ග අතුරවමින් ඒ පුදු පූජා කළ යුතු චලිතය කියලා තථාගතයන්ස පනවන්නේ. ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවති තන්ති ආනන්ද සද්දස්ස කුලපුත්තස දස්සනීයං සංවේජනීයං තානං. මෙන්න මේ ස්ථානයේ තථාගතරහ සම්මා සම්බුදු පියන් වහන්සේ මේ ධර්මචක්‍රය ප්‍රවර්තනය කළා. ඒ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරපු ඒ සිදුවීම, ඒ පස්වග මහණු ඒ වෙත පැමිණීමෙන් එතනදී ඒ සිදුණු සිදුවීම ඒ තථාගතයන් වහන්සේ කියනවා අන්නේ භූමිය ඒ ප්‍රදේශයට ගිහිල්ලා ඒ භූමිය වෙත ගිහින් ඒ ස්ථානයේ දකිමින් මේ ස්ථානයේ මෙබඳු ආශ්චර්ය අද්භූතවදයක් සිදු වුණා. මේ බුද්ධ ශාසනයේ පළවෙනි දහම් දේශනාව, පළවෙනි දහම් පැනවීම දේශනා කොට වදාලා මෙන්න මේ ස්ථානයේ මෙබඳු දෙයක් සිදු වුණා. ආදී ඒ ස්ථානයේ දහම් කතා සිදු වුණාට පස්සේ මේ දසදහස ලෝක ධාතු වලට පවා දැනෙන, ඒ වගේම මේ ලෝක ධාතුව සංකම්පී සම්පකම්පී ආදී වශයෙන් සම්පවේදී ආදී වශයෙන් පැනවෙන පැනවීමක් සිදු වුණා. මේ ලෝකයේ උදාහරු ආලෝකයක් පැතිරලා ගියා හත්පස ආදී වශයෙන් එතන සිදු වූ ආශ්චර්ය අද්භූත සිදුවීමක් තිබෙනවා. ඒවා ඔබ කියවා ගන්න මහාගපාලි පළවෙනි පොත්පහසේ මුළු ජීවිත කතාවේ මුළු පියවරෙන් පියවරට ඒ කාරණා දකින්න ලැබෙනවා. ඉද තථාගතෝ අනුපාදි ශේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද සද්දස්ස කුලපුත්තස දසනීය සංවේජනීය තාන ඉමානිකෝ ආනන්ද චත්තාරි සද්දස්ස කුලපුත්තස දසනීයනි සංවේජනීයනි තානානි. මෙන්න මේ ස්ථානයේහි ඒ තථාගතතරහ සම්මා සම්බුදු පියන් වහන්සේ අනුපාදි ශේස නිබ්බාන ධාතුයෙන් සියලු දුකෙන් නිදහස් වී ඒ කෙසිදු ඒ උපදියක් නැතුව කිසිදු බැඳීමක් නැතුව මේ ස්ථානයේහි සියලු දුකෙන් නිදහස් වීම කියන ස්වභාවයෙන් පිරුණම් පවදාලා මේ ස්ථානයේ තථාගතතරහ සම්මා සම්බුදුරජාණන් පිරුණම් පවදාලා ස්ථානය කියලා සිහි කරගන්න කියන ඒ කුසිනාරානුවර ඒ සිදුවීම. එමනම් අපිට මූලික වශයෙන් තිබෙනවා යදර බුදු පිළිමයකට හරි වේවා ඔබ මල් සෝඳුන් තෙල අතුරලා ආදර ගෞරවයෙන් සත්කාර කරන්න. යම් බෝධීන් වහන්සේනමක් එන අසතු උක්ෂයක් යම් පූජන ස්ථානක තිබෙනවා නම් පන්සලක හරි වේවා ආරණ්‍යක හරි වේවා සතරමා සන්ධියක හරි වේවා කොතනක හෝ වේවා පුදු පූජා සත්කාර කරන යම් අසතු උක්ෂයක් තිබෙනවා නම් අද බෝධීන් වහන්සේයි කියන්නේ බෝධීන් වහන්සේලා හෝ තිබෙනවා නම් අන්න එබඳු තැනකට හෝ එම නැත්නම් යම් පන්සලක යම් ස්ථානයක යම් ආරණ්‍යක යම් කොතනක හෝ ස්තූපයක් ස්මාරකයක් තිබෙනවා නම් එහි ධාතු තිබුණත් නැතත් අපිට අදාළ නැහැ. ඒ ධාතුන් ඒ ශාරීරික ධාතු ඒ පඨවි ධාතු කොටස් තිබුණත් නැතත් ඒ ලෝම ආදී ඒ දන්ත ධාතු ආදී තිබුණත් නැතත් අපිට ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ පඨවි ඒ ධාතු කියන පදනමට නෙවෙයි ගෞරව කරන්න කියලා. බුදුරජාණන්ගේ ජීවිතය සිහි කරගෙන මෙන්න මේ සතර ස්ථානි සිහි කරගන්න අවම වශයෙන් ඒ වගේම ඔබට පුළුවන් නම් ඊට අමතරව බුද්ධ දේශනා අදාරමින් අඟුලිමාල දමණය කළ හැටි ආදි වශයෙන් ජීවිත කතා සිහි කරගන්න නොඑක් ආකාර දීගණිකාය ආදී දේවල් ඔබ කියවගනිදි නොඑක් පුද්ගලයන් දමණය කරපු නොඑක් ආකාර ස්වභාවයන් තිබෙනවා. ඒ වගේම මජ්ක්‍ධිමනිකාය ඔබ කියවගන්න ඒ බ්‍රහ්ම තජ්ජනීය සූත්‍ර දේශනා ආදී මෙන්න මෙබඳු පදනම්. ඒ වගේම ඊට අමතරව ඔබට තවත් බොහෝ පින්ටස් කර ගන්න පුළුවන් පදනමක් තිබෙන අවබෝධයෙන් ඒකාන්තයෙන්ම සුභතිය උපදින ඒකාන්තයෙන්ම දෙවියන් අතර උපදින හේතුන පින් මේවා. ඒ වගේම මේවා කුසල සහිතයි අවබෝධයෙන් කරන නිසා තවත් ඔබට පෙන්වා දෙන්නම් අපිට සාරිපුත් උත්තමයන් වහන්සේගේ ඒ වගේම මහා මොග්ගල්ලාන වහන්සේලාගේ කාශ්‍යපයන් වහන්සේලාගේ ඒ ශාරීරික පටවි ධාතු අපිට තියෙන්න ඕනේ නැහැ. කෙස්ලොම් දන්ත ධාතු ඒ වගේම යම් ශරීරයේ අට්ටික ධාතු ඒවා අපිට අවශ්‍ය නැහැ. නමුත් ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිතය සිහි කරන්න ඔබ කියව ගන්න තේරිගතා තේරගතා පොත් වහන්සේලා ඒ තේරගතා තේරිගතා පොත් වහන්සේලා කියවමින් ඒ වගේ මේ සූත්‍ර විනය දේශනා හදාරමින් එහිදී දකින්න ලැබෙන ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිතයේ ආශ්චර්ය අද්භූත ගුණයන් අන්නේ උතුම් ගුණයන් සිහි කරමින් ඒ ගුණයන්ට පුදන්න ඒ ගුණයන් වෙත ගෞරව සත්කාර දක්වන්න අන්න එහෙම කරනකොට ඔබලට පැහැදිලිව පිරිසුදුව අප්‍රමාණ වූ පිනකින් පිරෙන පුළුවන් වේවි. ඒ තමයි එනම් ඔබට gederi ඉඳගෙන පිළිම තිබුණත් නැතත් ඔබට ශාරීරික ඒ පටවි ධාතු කොටස් තිබුණත් නැතත් ඔබට බුදු පිළිමයක් gederi තිබුණත් නැතත් ඔබ ධර්මයේ දන්නව නම් ඔබට gederi හිටියත් නැතත් ඔබට යන්නේන ගමන හෝ බස් රථයක හෝ ගමන් කරනකොට කුමන හෝ ආකාරයක ඔබට විවේකයක් ලැබුණාම හෝ ඔබ උදෑසන කාලයේ gederi එළියට යන කලින් යෝගන් රාත්‍රියේ නින්දට යන කලින් හෝ වේවා ඔබට දවසේ කුමන හෝ වේලාවක ඔබට පුළුවන් ඒ තථාගතතරහ සම්මා සම්බුදු පියන් වහන්සේ හෝ සිහි කරගෙන ඒ සතර ස්ථානය හෝ සිහි කරමින් ඔබ ෆොටෝ එකක් හෝ දැකලා ඔබ දැකපු ඡායාරූපයක් වෙන්න පුළුවන් ඒ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ලස්සන ඒ නිරංජන නදී තීරයෙන් ලස්සන ඊට ඉදිරියෙන් පවතින වනල හැබේ ඒ කිලෝමීටර් දෙකක් අතර ප්‍රදේශයක ඒ සිදුණු තථාගත ඒ අරහ සම්මා සම්බුදු පියන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ඒ වගේ මීට කලින් කාලෙහි ඒ අප්‍රමාණ ප්‍රදාන් දරවඩපු ඒ භූමිය ඒ අවසාන කාලයේ වැඩ සිටපු ප්‍රදේශයේ ඒ තථාගත සම්මා සම්බුදු පියන් වහන්සේගේ අන්න එබඳු ඒ ඔබ සූත විනය දේශනා දන්නවා නම් ඒ සූත දේශනාවන්හි පවතින ඒ අරිය පරේසන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ආදී ඒ ඔබේ කතා ඒ දේශනා දන්නවා නම් ඔබලට තථාගතතරහ සම්මා සම්බුදුරන් සිහි කරගෙන අනන්ත අප්‍රමාණ පිනක් ඔබ ඉන්න තැන ඉඳගෙන ඔබට කරන්න පුළුවන් මනසෙන් ඒකට ඔබට S2 වහගෙන ඉන්න ගමන කුටු කොටුවල හෝ නැත්නම් කොහෙද ගමනක් යනකොට හරි වේවා ඔබට කරගන්න පුළුවන් අප්‍රමාණ මහත් වූ පිනක්. ඒ වගේම පසුගිය පිට වන්දනා කරමින් හැමදාම ගෞරව සත්කාර කරන්න ඒ අරහත් උත්තමයන් වහන්සේලා ඒ සාරිපුත්ත මහමොග්ගලන් උත්තමයන් වහන්සේලා සිහි කරන්න අනාථපිණ්ඩික සුතුමාලා සිහි කරන්න විශාකා මෑණියුරු සිහි කරන්න වේලුකණ්ඨී නන්ද මාතාවලා සිහි කරන්න චිත්ත ගෝහපති උත්තමයන් අසල සිහි කරන්න. ආදී බුදු ඒ මහා ශාවකෝ ගිහියෝ පැවිදිව සිටි ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් අසලගේ ජීවිත සිහි කරමින් ඒ ජීවිතවල පැවිදි උතුම් ගුණාංග සිහි කරමින් ඔබලා හැමදාම උනත්කම නැ වන්දනා කරන්න. ඒ තමයි තථාගත ශාවකයෝ. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරණන් සිහි කරමින් ගෞරව සත්කාර කරන්න. පසේ බුදු උත්තමයන් අසල සිහි කරමින් ගෞරව සත්කාර කරන්න. ඒ සඳහා කියව ගන්න මජ්ක්‍ධිම නිකාය තුමනි පොත්හසක ඉසිගෙලි කියලා සූත දේශනාවක් තිබෙනවා. අන්න එතෙන්දි බුදුරණන් වහන්සේම පනවනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේම පනවනවා. මහණෙනි ඔබ නිතර වන්දනා කරන්න කියනවා. ඒ පසේ බුදු පියාණන් වහන්සේලා සිහි කරමින් එතන 500 ගානක පසේ බුදුරු ගැන එතන විස්තරයක් කරනවා. කියව ගන්න ඔබ මජ්ක්‍ධිම නිකාය තුමනි පොත්හසක ඉසිගෙලි සූත දේශනාව. එහෙමනම් මේ ආකාරයෙන්ත් ඔබ දරා ගන්න. මොකද ඔබට අපිට අද සම්ප්‍රදායෙන් ලැබුණු පරම්පරාවෙන් ලැබුණු ආගමෙන් ලැබිච්ච බොහෝ මිත්‍යා මත මාර්ග අපිට බොහෝ පදනම් තිබෙනවා. ඒ නිසා සත්‍ය දැනගෙන සත්‍යයට අනුව හැසිරෙන්න හැසිරෙමු කියලා අපි ඔබට ගෞරවයෙන් මතක් කරනවා. එහෙමනම් මේකත් ඔබ මේ කතාවේදී ඔබගේ ජීවිතේට එකතු කරගන්න, මේ දහම් දැනුම ඔබගේ ජීවිතේට එකතු කරගන්න, ඔබ තව කෙනෙකුට මේක කියලා දෙන්න. ඔබ ඔබගෙන් නතර වෙන්න එපා. අද මේ මිත්‍යා මත මේව මග අරගන්න මේක මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. පරම්පරාව යන වැඩපිළිවෙල. එනිසා සත්‍ය දැනගෙන එකමක හෝ පිනක් සිද්ධ කරගන්න, එකමක හෝ නිවැරදි ක්‍රියාවක්, නිවැරදි කම්මයක්, නිවැරදි පුණ්‍ය කර්මයක් සිදු කරන්න, ඒක ඒකාන්තයෙන්ම සුගති ගාමිත්වයේ පිණිස හේතු වෙවි. ඒ හේතුව තමයි ඒ ක්‍රියාවෙහි මෝහය නැහැ. මෝහයෙන් කරන ලද ක්‍රියාවක් නෙවෙයි, සත්‍ය දැනගෙන කරන ලද ක්‍රියාවක්. සත්‍ය දැනගෙන කරන ලද ක්‍රියාවක් නම් ඒකාන්තයෙන්ම ඒක ඔබලට සුගති ගාමිත්වයේ පිණිස, කිසිදාක සතර පායේ නූපදී පිණිස ඒකාන්තයෙන්ම අවබෝධයක් කරා යන්නම ඒ පින, ඒ ක්‍රියාව ඔබට හේතු වෙවි. ඒක ඔබට කුසල කර්මයකුත් වේවි.
අපි මෙම සදහම් කතාව කොටස් තුනක් වශයෙන් ඔබ වෙත ගෙනෙන්න ලබනවා. මේ හා බැඳෙන මේ අද අවසන් කරන ලැබූ කොටසෙහි ඉතිරි කොටස අපි ඊළඟ සදහම් දානමය පරිත්‍යාගය මගින් ඔබ වෙත ගෙනෙන්න ලබනවා. එය ඔබ අසන්න කියලා ඔබට ගෞරවයෙන් මතක් කරමි.